නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සතියේ ආරම්භයක් ගත්තා මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයට. ඒ තමයි ඉන්ද්‍රිය භවනා සූත්‍රය. ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ වැඩ වාසය කරනවා කජංගලා කියන නියම් ගමේ මුඛේලු කියන වනාන්තරේ. ඉතින් මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණෙනවා පාරාසරිය කියන බ්‍රාහ්මණ පණ්ඩිතයාගේ ගෝලෙක්. එයාගේ නම උත්තර කියන මානවකෙක්. ඉතින් ඒ උත්තර මානවකයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සුහද සාමිච්ච මේ සාකච්ඡාවක යෙදුනට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මේ එතුමාගේ ගුරුවරයා, ඒ කියන්නේ පාරාසරිය බ්‍රාහ්මණ පඬිවරයා, මේ තමන්ගේ ශ්‍රාවකීන්ට යම්කිසි ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවාද කියලා. ඉතින් එතකොට එහෙමයි, අපේ බ්‍රාහ්මණ ගුරුතුමත් අපිට ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා කියලා මේ උත්තර මානවකයා උත්තර දෙනවා. ඊට පස්සේ යා කියන ඉන්ද්‍රිය භාවනාව තමයි ඇහෙන් රූප බලන්නේ නැතුව ඉන්න, කනෙන් ශබ්ද අහන්නේ නැතුව ඉන්න, මේ ආදී වශයෙන් තමයි අපේ ගුරුතුමා අපිට ඉන්ද්‍රිය භාවනාවක් කියලා දෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පුංචි තර්කයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මෙහෙමනම් ඉන්ද්‍රිය භාවනාව කරන්න තියෙන්නේ එතකොට ඇස් පේන්නේ නැති අන්ධයින්, ඒ වගේම කන් ඇහෙන්නේ නැති ගොළු බිහිරි මිනිස්සෙයින්, ඒගොල්ලෝ මේ ඉන්ද්‍රිය භාවනාවේ කෙල පැමිණලා ඉන්න ඕනේ. ඒක උත්කෘෂ්ඨ මට්ටමින්ම වඩලා ඉන්න ඕනේ. මොකද මේ ඒ අයට ඒක කරගන්න හරි පහසුයි. මොකද ඇස් පේන්නෙම නැහැ, කන් ඇහෙන්නෙම නැහැ. ඉතින් එහෙම කිව්වහම දැන් මේ උත්තර මානවකට උත්තර නැති වෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පුංචි ඉඟියක් කරනවා. මේ ආරේවෝ ඉන්ද්‍රිය භාවනාවක් මේ තමන් වහන්සේගේ ශාසනයේ දේශනා කරනවා කියලා, මෙහෙම භාවනාවක් තියෙනවා කියලා, උත්තරීතර වූ ඉන්ද්‍රිය භාවනාවක් තමන් වහන්සේගේ ශාසනයේ තියෙනවා කියලා පුංචි ඉඟියක් කරනවා. ඉතින් ඒවා ඒ අවස්ථාවේදී ඒ අසන ඉන්න ආනන්ද සාමින් වහන්සේ භාගතුන් වහන්සේට ආරාධනා කරනවා, ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ කාලෝ යම් භගවා අරියස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනාවන් දේසෙය්‍ය භාවනං දේසෙය්‍ය භගවතෝ සුත්වා භික්ඛූ ධාරේ සම්තීති කියලා ආරාධනාවක් කරනවා භාගතුන් වහන්සේ. මෙයයි අවස්ථාව, මෙයයි සුදුසුම ගැලපෙන මොහොත ඒ භාගතුන් වහන්සේගේ ශාසනයේ ඒ ආර්ය වූ ඉන්ද්‍රිය භාවනාව අපිට දේශනා කරන්න, අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව අපිට දේශනා කරන්න සුදුසුම අවස්ථාව මෙන්න මේකයි. භාගතුන් වහන්සේගෙන් අහගෙන මේ අනෙකුත් ශ්‍රාවකීන් එය දරා ගන්නවා ඇති, එය පුහුණු කරනවා ඇති කියලා ආරාධනාවක් කරනවා. තිය අවස්ථාවදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විස්තර කරලා දෙන්නේ. ඉතින් එතෙන්දී කරන ප්‍රකාශය ටිකක් ගැඹුරුයි කියලා කියන්න පුළුවන්. මොකද මෙතන තනිකරම ප්‍රායෝගික ප්‍රතිපදාවක් තමයි මේ දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා එහෙන් රූපයක් දැකලා ඒ එහෙන් දැකපු රූපය නිසා යම්කිසි සතුටක්, මනාපයක්, හිතේ උද්දාමයක් කෙනෙක්ගේ හිතේ හට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යාගේ හිතේ කඩා වැටීමක්, කලකිරීමක්, අමනාපයක්, දුකක්, දුම්නසක් පහළ වෙන්නත් පුළුවන්. කේන්තියක් යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ දෙකේ මිශ්‍රණයක්, සංකලනයක් ඇති වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම වුණාට පස්සේ භාගතුන් වහන්සේ කියනවා ඒ තනත්තා එතන මේ දිගට එහෙම ඉන්නේ නැතුව එයා මොකද්ද කරන්න ඕනේ? අර තමන්ගේ හිත පැවැත්විච්ච ඒ බොහොම සරල, ඒ වගේම බොහොම ප්‍රණීත, ඒ වගේම බොහොම සංසුන්, ඒ පැරණි උපේක්ෂාවට තමන්ගේ හිත ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඉතින් මේ පුහුණුවේ කෙල පැමිණි කෙනෙක්, මේ පුහුණුව හොඳටම කරපු කෙනෙක් මේ නැවත අර උපේක්ෂාවට හිත ගැනීම කෙතරම් පහසුවෙන්, කෙතරම් ඉක්මනට කරනවාද කියනවා නම් ඇහිපිල්ලම් ගහන සැනකින් ඒ තමන්ගේ හිත අර උපේක්ෂාවට ගන්නවා කියලා මතක් කරනවා. දැන් එතකොට අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමකින් මේ තැනත්තාගේ හිත යම් උපේක්ෂාවක් කලින් ඇසුරු කරලා තියෙනවා. හැබැයි ඒ උපේක්ෂාව කැඩුනා, බිඳුනා, නැති වුණා යාට අර ඇහෙන් රූපයක් දැකපු නිසා. ඊට පස්සේ හැබැයි එයා බොහොම යහසුලෝ නැවතත් අර උපේක්ෂාවටම හිත ගත්තා. දැන් එතකොට අපි ගිය සතියේදීත් කතා කරා මේ උපේක්ෂාව කියන්නේ නිකම්ම නිකං ඒ සරල මේ උපේක්ෂා වේදනාව නෙමෙයි. ඊට වඩා ගැඹුරක් මේ උපේක්ෂාවේ තියෙනවා. මේ උපේක්ෂාව ඊට වඩා ගැඹුරු ප්‍රතිපදාවක් කරහා ගිහිල්ලා උපයාගත් උපේක්ෂාවක්. දැන් ඒ උපේක්ෂාව කොහොමද උපයාගන්නේ කියලාත් අපි කෙටියෙන් එදා මතක් කරගත්තා. යම්ස කෙනෙක් අපි හිතමු වේදනානුපස්සනාවක් වඩනවා. ඒ වේදනානුපස්සනාව වඩද්දී එයාට පුළුවන්කමක් ලැබෙනවා යාගේ අවධානය නැවත නැවත ඒ පැන නගින විවිධ වේදනාවන්ට යොමු කරමින් ඒවා කෙරෙහි දැනුවත් වෙන්න. එයාගේ හිත බොහොම සංසුන්, ඒ වගේම හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒ වගේම ඒ සියලු වේදනාවන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න තරම් එයාගේ හිතේ සති සම්පජඤ්ඤය දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා යාට පුළුවන්කමක් තියෙනවා මේ මතුවෙන වේදනාව දිහා බොහොම පිරිසුදුව දැක ගන්න. දැන් එතකොට මෙහෙම බලමින් වාසය කරද්දී එයාට තේරෙනවා මේ මෙතන තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ, මෙතන වේදනා රසක් තියෙනවා. තනි වේදනාවක් වගේ කලින් නිරූපණය වුණාට ටිකක් සමීප වෙලා විමසිල්ලෙන් බලද්දී එතන තනි වේදනාවක් නෙමෙයි, එතන වේදනා රසක්, වේදනා පොකුරක්, වේදනා සමූහයක්, කුඩා කුඩා වේදනා සමූහයක් එතන තියෙනවා කියලා යාට වැටහෙන්න පුළුවන්. ඊට පස්සේ යා ටික ටික තව තව මේවා දිහා දැනුවත් වෙනකොට මෙතන යා තියෙන විවිධ වේදනා වර්ග හඳුනා ගන්නවා. සැප වේදනා වශයෙන්, දුක් වේදනා වශයෙන්, උපේක්ෂා වේදනා වශයෙන් මෙතන යම් වේදනාවන්ගේ විවිධත්වයකුත් තියෙනවා. හැබැයි මේ හැම වේදනාවක්ම නිරූපණය වෙන්නේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ කුඩා කුඩා වේදනා සමූහයකින්. එතකොට ඒ සමූහයේ සංප්‍රයුක්ත ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපි මේකට සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් කියලා නම යොදලා තියෙන්නේ. ඉතින් මෙයා තවත් ටිකක් මේ විදිහට භාවනා කරගෙන යනකොට එයාට තේරෙනවා මේ ඊතා කුඩා කුඩා හැම වේදනාවක්ම ඊතාම ෂණිකව ඇති වෙලා නැති වෙලා යනවා. ඒ යම් යම් ස්පර්ශ හේතුන් නිසා ඒ කුඩා කුඩා වේදනා හට ගන්නවා, හට අරගෙන බොහොම සැනකින් ඒවා බිඳිලා යනවා, ඒවා නැතිලා යනවා. ඉතින් මේ කාරණාවට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකුත් දීලා තියෙනවා. ඒ යම්කිසි ජලාශයකට වැහි බිඳුවක් වැටුනහම ඒ ජලාශයේ රැලි නගමින් එක්තරා දිය බුබුලක් නැත්නම් වායු බුබුලක් හට ගන්නවා. ඒ හටගත් දිය බුබුල එකපාරටම නැතිලා යනවා, සැනකින් බිඳිලා යනවා. ඉතින් ඊට පස්සේ ආයෙත් තව වැහි බිඳුවක් වැටුනොත් තවත් ඔන්න ජල බබුලක් හට ගන්නවා, ඒකත් නැතිලා යනවා. ඉතින් මේ විදිහට තදින් වර්ෂාවක් වහිනවා නම් හැම තැනම එතකොට මේ ජලාශය පුරාවටම එතන එතන මේ විදිහේ වායු බබුලු, ජල බබුලු හට ගනිමින් එතන එතන බිඳි බිඳි යනවා. ඉතින් මෙන්න මේ බඳු ස්වභාවයක් තමයි මේ වේදනාවන්ගේ තියෙන්නේ. වේදනා බුබුලූපම කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උපමාවකින් අපිට වේදනාවේ යථා ස්වභාවය ගැන කියලා දෙනවා. එතකොට අපිට තේරෙනවා මේ වේදනාවන් බොහොම ඇතිව නැතුව යන සුළුයි. මේ වෙලාව දිගට පවතින දේවල් නෙමෙයි. නමුත් අර සමූහයකගේ ක්‍රියාකලාපේ නිසා අපිට දැනෙනවා, අපිට හැඟෙනවා යම් වේදනාවක් ආවා, ටිකක් ඒක පැවතුණා, ඊට පස්සේ තමයි ඒක ගියේ කියලා. නමුත් බොහොම සමීපව ඒකාග්‍ර වෙච්ච හිතකින් ඒ දිහා බලද්දී එයාට වටහා ගන්න පුළුවන් එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හිතා කුඩා වේදනා රසක් එතන එතන හටගනිමින් නිරුද්ධ වෙලා යනවා, නැති වෙලා යනවා. ඒවයි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් තමයි අපි භුක්ති විඳින්නේ. දැන් යා මේ විදිහට හොඳට සමීපව මේ දිහා බලමින් ඉන්නකොට දැන් මේ සැප වේදනාවටත් මේ කාරණාව පොදුයි, දුක් වේදනාවන්ටත් මේ කාරණාව පොදුයි, උපේක්ෂා වේදනාවන්ටත් මේ කාරණාව පොදුයි. ඉතින් එතකොට දැන් මෙයාගේ හිතේ අලුතෙන් නුවණක් වැඩෙනවා. මේ කාටත් පොදු ලක්ෂණ තියෙනවා. මේ කොයි වේදනාවත් ඇතිව නැතිව යන ස්වභාවයෙන් යුක්තයි. බොහොම ෂණ භංගුරයි. ඒ වගේම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. සැප වේදනාවක් කියලා අපි ගත්තත් එතන තියෙන්නේ ඇතිවීම නැතිවීම වලින් පිළීම් රාශියක්. ඒ වගේමයි මේවා කෙරෙහි කිසි පාලනයක් අපිට කරන්න බෑ. මොකද කොයි වෙලාවෙ මේ හටගත්ත සැප වේදනාව නැතිලා යනවද? එහෙම නැත්නම් කොයි වෙලාවෙද නැවතත් දුක් වේදනාවක් හටගන්නවද? හටගත්ත දුක් වේදනාව කොයි තරම් කාලයක් පවතීවිද? ඊට පස්සේ කුමන අන්දමේ වේදනාවක් පහළ වෙයිද? මේ ආදී වශයෙන් අපිට කිසිම වශයෙන්හි පැවැත්වීමක්, එහෙම නැත්නම් මේ වේදනාවන් කොයි කොයි අන්දමින් හැසිරෙනවද කියන එක සම්බන්ධයෙන් කිසිම පාලනයක් අපිට නැහැ. ඉතින් මේ අන්දමින් මෙයාගේ හිතේ ටික ටික ගැඹුරු අවබෝධයක්, ත්‍රිලක්ෂණයේ කෙරෙහි වැටහීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක මේ වේදනාවන් දිහා දැකලා ඒවයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම නිසා මේ අත්දැකීම මත පදනම් වෙච්ච අවබෝධයක්. පොතකින් බලලා අහලා ඇති වෙච්ච අවබෝධයක් නෙමෙයි මේකයිලා තම තමා වශයෙන් ප්‍රායෝගිකව හස්පනා පිට මේ වේදනාවන් දිහා දැකලා ඇති වෙච්ච අවබෝධයක්. ඒතර මෙහෙම අවබෝධයක් මේ තැනත්තාගේ හිතේ ගොඩනැගෙන්න මේ වේදනාවන්ගේ යථා ස්වභාවය මේ තැනත්තාට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේක බුදුරජාන් වහන්සේ පෙන්නනවා මෙබඳු යථාබෝධයක් නැත්නම් යථාභූත ඥාන දර්ශනයක් යම් කෙනෙක්ගේ හිතේ පහළ වුණා නම් ඒක අනිවාර්යෙන් හේතු වෙනවා කියලා කියනවා එයාගේ හිතේ එක්තරා අන්දමක නිබ්බිදාවක් පහළ වෙන්න. ඒ කියන්නේ මේ වේදනාවන් කෙරෙහි කලින් තිබුණා වගේ තද ඇල්මක් එහෙම නැත්නම් තද අමනාපයක් උදාසීන ගතියක් වෙනුවට මේ වේදනාවන්ගේ ස්වභාවය යථා පරිදි අවබෝධ වෙලා මෙයාට දැන් තේරෙනවා මේවා අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ, මේවා ග්‍රහණය කළා වැඩක් නැහැ, මේවා මගේ කියාගෙන වැඩක් නැහැ, මේවා තියෙන්නේ ඇතිවීම නැතිවීම රසක්. ඉතින් මේක මගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ නිසා මේකෙන් අයින් වෙන එක තමයි ගැළපෙන්නේ. මේකෙන් ටිකක් මෑත් වෙලා ඉන්න පුළුවන් නම්, ඈත් වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි ගැළපෙන්නේ කියලා අන්න එයාට වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්න හිතත් පොඩ පොඩ මේ වේදනා කෙරෙහි ඈත් වෙන ගතියක්. මේ කොයි වේදනාවවත් ඒව ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා වෙනුවට, විශේෂත්වයකින් බක් දකින්න වෙනුවට කොයි වේදනාවත් එකම જાතියේ වගේ එකම විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධයෙන් මත ඒවැය අර කලින් තිබිච්ච රසවින්දනය නැති වෙලා එක්තරා අන්දමකින් ඒවා නිකන් විරංජනීය වෙලා ඒවැය පාට මැකිලා ගිහිල්ලා යම්කිසි කොයි වේදනාවත් බොහොම ඇතිව නැතුව යන සුළුයි කියලා ඒ අනිත්‍යත්වය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහෙන තත්වයකට යපත් වෙනවා. දැන් එයාට මේ වේදනාවන්ගේ විවිධත්වය නොවැටහෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් කලින් වගේ මේක සැප වේදනාවක්ද, මේක දුක් වේදනාවක්ද, මේක උපේක්ෂා වේදනාවක්ද කියලා වෙන්වෙන් වශයෙන් නොදැනි හුදෙක් වේදනාවක්. හුදෙක් වේදනා රසක්, වේදනා සමූහයක් කියලා තමයි දැන් වැටහෙන්නේ. එතකොට මේක ඇවිල්ලා දියුණුවක්, මේක ඇවිල්ලා මේ සතිය දුර්වල වීමක්, සම්පජාඤ්ඤයේ දුර්වල වීමක් නෙමෙයි, මේ නිබ්බිදාවක් පහළ වීම නිසා දැන් යෝගාවචරයේ අත්දකින්න ස්වභාවයක්. ඊට පස්සේ දැන් මේකේ රස මැකිලා ගියාම, මේක විරංජනේ වුණාම, මේකේ වර්ණය නැති වුණාම ඊට පස්සේ තමයි තව තව හිත මේකෙන් අයින් වෙලා හිත විවේක වෙන්න උත්සාහවන්ත වෙන්නේ. හිත දැන් මේ වේදනා ඇසුරු නොකර ස්වාධීනව ඉන්න පටන් ගන්න මේ අවස්ථාවේ තමයි. හිතට තේරෙනවා මේක අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. මේක උපාදාන කරලා වැඩක් නැහැ. මේවා ග්‍රහණය කරලා තේරුමක් නැහැ. ඊට වඩා හුදෙකලාව ස්වාධීනව කිසිවක් ඇසුරු නොකර කිසිවක් මත පිහිටාන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කියලා අන්න හිත තේරුම් අරගෙන හිත මේ සියලු වේදනාවන් අතහරින්න ඉඩ තියෙනවා. තේ වේලාවෙදී වෙන රූපයක් අල්ලගත්තේ නැත්නම්, ඒ කියන්නේ වෙනත් ධාතු ස්වභාවයක් අල්ලගත්තේ නැත්නම්, එවගේම හිතේ පහළ වෙච්ච යම් කිසි චෛතසික ස්වභාවයක්, සංස්කාර ස්වභාවයක්, සංඥාවක් මේවත් අල්ලගත්තේ නැත්නම් හිත සම්පූර්ණයෙන්ම කිසි අරමුණක් ග්‍රහණය නොකිරීම නිසා, උපාදාන නොකිරීම නිසා නිදහස් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ නිදහස තමයි ටික ටික ඊළඟට කෙනෙක් හඳුනගෙන තව වර්ධනය කරමින් ඒක තමන්ගේ gedara බවට පත් කරගන්නේ. හිතේ පරිසරයේ බවට නැත්නම් හිතේ ප්‍රകൃතිය බවට මෙන්න මේ උපේක්ෂාව තමයි පත් කරගන්නේ. මෙන්න මේ උපේක්ෂාව තමයි අර ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී භාගතුන් වහන්සේ ඒ පෙන්වා දෙන ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා පෙන්වන අන්නේ උපේක්ෂාව. එතකොට එන්න ඒ උපේක්ෂාව තමයි දැන් මේ යෝගාවචරය අධිකට ඇසුරු කරගෙන හිටියේ. හැබැයි අර ඇහෙන් දැකපු රූපය නිසා ඒ උපේක්ෂාව අහිමි වෙලා එයාගේ හිතේ යම්කිසි ලොකු මනාපයක්, ලොකු සතුටක්, උද්දාමයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් යම් කිසි නොසතුටක්, දුකක්, පීඩාවක්, තරහාවක්, කේන්තියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ උපේක්ෂාවෙන් පරිබාහිරව ඇතිවෙච්ච ඒ අලුත් තත්වයේ රැඳෙන්නේ නැතිව නැවතත් ඒ පරණ තත්වයටම නැත්නම් මේ තිබිච්ච උපේක්ෂාවටම යන්න කියන එක තමයි මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙන්නේ. තේ සඳහා ක්‍රම තුනක් අපි ඉගෙන ගත්තා. එකක් තමයි අපි තේරුම් ගන්න බුදුහාඳුර කියනවා මෙතන සංකතං මේ පහළ වෙච්ච තත්වය එහෙම නැත්නම් මේ පහළ වෙච්ච ඒ මනාපය අමනාපය එහෙම නැත්නම් මේ දෙකේ සංකලණය මේක ඇවිල්ලා සංකතයි මේක ඇවිල්ලා සකස් වෙලා හටගත්ත දෙයක් එහෙම නැත්නම් ඕලාරිකම් මේක ඇවිල්ලා බොහොම ගොරෝසුයි ඒක නිසා යා නැවතත් යනවා අර පරණ උපේක්ෂාවට එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නම් මේ පහළ වෙච්ච తত্ত্বය හේතු කාරණා මත පදනම් වෙච්ච පටිච්ච සමුප්පන්නව පහළ වෙච්ච ඉදප්පච්චේතාව මත පහළ වෙච්ච දෙයක්. ඉතින් ඒ කාරණා ටික අපි තේරුම් ගන්න පාවිච්චි කරා අපි මීට කලින් සාකච්ඡා කරපු මදුපිණ්ඩික සූත්‍රය. ඉතින් මදුපිණ්ඩික සූත්‍රයේ බොහොම අපූර්වට විස්තර වෙනවා කොහොමද මේ කෙනෙක්ගේ හිතේ මේ කාරණා ටික පෙළ ගැහිලා ගොඩනැගිලා එන්නේ කියන එක. ඉතින් එතෙන්දී මේ මහා කච්චාණ මහරහතන් වහන්සේ මේ ඇහෙන් රූපයක් දැක්කහම චක්කු විඥානයක් හටගන්න හැටි ඊළඟට මේක නැවත නැවත සිදුවීම නිසා අසත් රූපයක් චක්කු විඥානයක් කියන මෙන්න මේ ධර්මතා තුන දිගට පවතින ගතියක් එකට තියෙන ගතියක් අපිට හැඟෙන බව ඒ නිසා ස්පර්ශයක් ගොඩනැගෙන බව ඒ ස්පර්ශය නිසා වේදනාවක් පහළ වෙන බව ඊළඟට ඒ ස්පර්ශය නිසා පහළ වෙච්ච වේදනාව අපි තව ටිකක් හඳුනා ගන්න උත්සාහ කිරීම තුළින් සංඥාවක් ගොඩනැගෙන බව ඊට පස්සේ අපි මේකට තව තව මැදිහත් වීම නිසා යං වේදේති සංසංජානාති එතනින් තමයි අපි ඊළඟ ඇත්තටම මේ කාරණාවට නැත්නම් මේ ක්‍රියාදාමයට අපේ අත පොවන්නේ අපි මැදිහත් වෙන්නේ ඉතින් එතනින් තමයි අපිට තේරෙන්නේ ඔන්න දැන් අපිට වේදනාවක් පහළලා තිනවා ඒ තාක් ඇත්තටම සිද්ධ වුනේ හේතුඵල දහමක් වශයෙන් හැබැයි දැන් ඒක හඳුනා ගන්න අපි පොඩ්ඩක් උත්සාහන්ත වෙනවා ඒ දිහා බලනවා ඒ ගැන වැඩි විමසීමක් කරනවා ඒ ගැන ඊට පස්සේ අපි හිතනවා යන් සංජානාති තං විතක්කේති ඊට පස්සේ හිතන්න ගිහිල්ලා අන්තිමට ඒ ගැන මේ අතීතය අල්ලගෙන අනාගතය අල්ලගෙන කලින් ලැබපු අත්දැකීම් අල්ලගෙන එහාට මෙහාට හිතන්න ගිහිල්ලා අන්තිමට ඒ අපේ උවමනාවට හිතපු ස්වභාවය අන්තිමට අපේ පාලනයෙන් ගිලිහිලා අපේ හිතේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා හිතන යන්ත්‍රයේ පණ අරගෙන අන්තිමට අපිවත් යට කරගෙන යන්ත්‍රය දුවනවා. ඊට පස්සේ වෙන්නේ හරිම මේ කලබගෑනියක්. මොකද හිතන එක දැන් නවත්ත ගන්න බෑ. දැන් හිත ඉබාගාත යනවා. අරහෙට හිතනවා, මෙහෙට හිතනවා, වටවලල්ල යනවා. ප්‍රපංච සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව අපි මදුපිණ්ඩික සූත්‍රයෙන් ඉගෙන ගත්තා. ඒතර මේ අන්දමින් බොහොම යහුසුලුව ක්‍රියාත්මක වීම නිසා තමයි දැන් මේ හිතේ මනාපයක් පහළලා තියෙන්නේ. නැත්නම් අමනාපයක් පහළලා තියෙන්නේ. නැත්තං ඒ දෙකේ සංකලනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔය తত্ত্বය කෙනෙක් තේරුම් ගන්නවා මෙන්න මෙහෙම සකස් වීමක් මෙතන සිදු වුණා. ඒ නිසයි දැන් මේ මනාපයක් අමනාපයක් හට අරගෙන තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට දැක ගන්න පුළුවන් නම් එතෙන්ට හොඳට යෝනසෝ මනසිකාරයක් යොදන්න පුළුවන් නම් ඒතර මේක දිගට වෙන්න නොදී අපිට පුළුවන් නැවතත් අර තිබුණ සරල නිස්කලංක සාමකාමී උපේක්ෂාවට අපේ හිත ගන්න. එහෙමත් නැත්නම් බුදුරජාන් වහන්සේ කියන මේ පහළ වෙච්ච මනාපය, මේ පහළ වෙච්ච අමනාපය මේකයිල ඕලාරිකයි. මේකයිල මහා ගොරෝසුයි. අර කලින් තිබුණ තැන හරීම සරල බවක් තිබුණේ. හිතට කිසි පීඩාවක් තිබුණේ නැහැ. හිතේ තිබුණේ බොහොම ශාන්ත ස්වභාවයක්. නමුත් දැන් මේ පහළ වෙච්ච මේ ප්‍රපංචකරණය නිසා ගොඩනැගිච්ච මේ తত্ত্বය බොහොම රළුයි. ඒ බව තේරුම් අරගෙන ආපහු පරණ තැනට යන්න කියලා කියනවා. එහෙම නැත්නම් අර මදුපිණ්ඩික සූත්‍රයේ මහා කච්චාණ ස්වාමීන් වහන්සේ විස්තර කරන පරිදි ඇහත් රූපයක් තියෙනවා නම් ඇති කල්හි තමයි චක්කු විඥානයක ගොඩනැගීමක් අපිට පනවන්න පුළුවන්. මේ තුනම එක්ව සිදුවෙන බවක් හැඟෙන අවස්ථාවදී තමයි අපිට ඒ නිසා පහළ වෙච්ච ස්පර්ශයක් පනවන්න පුළුවන්. ස්පර්ශයක් පවතිනකොට තමයි ඒ නිසා වේදනාවක් ගොඩ නැගෙන්නේ. ඒ බඳු වේදනාවක් තියෙනකොට තමයි සංඥාවක් හඳුනා ගැනීමක් සිදු වෙන්නේ. ඒ බඳු හඳුනා ගැනීම සිදු වෙනකොට තමයි ඒ ගැන හිතන්න අපි උත්සාහවන්ත වෙන්නේ නැත්නම් අපි පෙළඹෙන්නේ. අපි හිතන්නේ එහෙම හිතන්න ගිහිලා තමයි මේ ප්‍රපංචකරණයක් ගොඩ නැගෙන්නේ. ඒතකොට මේ නිසා හට ගැනීම රාශියක් මෙතන තියෙන්නේ. ඉදප්පච්චේතාවයක් මෙතන තියෙන්නේ. එය නිසා යමක් නිසා තව දෙයක් ගොඩ නැගීමක්. එතකොට මෙන්න මේ අන්දමිනුත් අපිට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ පටිච්ච සමුප්පන්නවයි දැන් මේ මනාපය අමනාපය පහළ වෙලා තියෙන්නේ කියන එකත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ හැමතැනකදීම එකාතකින් අපි කරන්නේ ඒ ඇතිවෙච්ච තත්වයේ වහලෙක් වෙන්නේ නැතිව, ඒ තුල බැහැගන්න යන්නේ නැතිව, ඒක තුලට ඒක තුලින් සතුටු වෙන්න යන්නේ නැතිව, ඒක කියාපාන්න යන්නේ නැතිව, ඒකෙන් බැහැර වෙලා එහෙම නැත්නම් අඩියක් පස්සට අරගෙන ඒක දිහා බැලන බැල්මක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ කාරණාව විපස්සනාවක් වඩපු නැත්නම් සතිපට්ඨානයක් දියුණු කරපු යෝගාවචරයෙකුට ඒතරම් අපහසු නෑ. මොකද මුළු සතිපට්ඨානයේ පුරාවටම තියෙන ඔන්න ඔය බැල්ම. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන බැල්ම, පරතෝ බැල්ම තමයි මුළු සතිපට්ඨානයේ පුරාවටම තියෙන්නේ. ඉතින් එතකොට මෙතෙන්දිත් මෙයා මේ පහළ වෙච්ච මනාපය, එහෙම නැත්නම් මේ අමනාපය දිහා අන්නේ වගේ අඩියක් පස්සට අරන් බලනවා. ඒක දිහා දැන් එක්ක ඔයා තේරුම් ගත්ත මේක ඇවිල්ලා සංකතයි, මේක ඇවිල්ලා රළුයි ඕලාරිකයි, එහෙම නැත්නම් මේක පටිසමුප්පන්නයි. මේ ක්‍රම තුනෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කළාම අර ඒක නිකන් ලිහිලා යනවා. ඒක සැර බාල වෙනවා. හිත නැවතත් අර පරණ තිබිච්ච සරල උපේක්ෂාවට පැමිණෙනවා. ඉතින් ඇහැ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහි පිල්ලම් ගහන සැනකින් මේ කාරණාව සිදු කරගන්න. ඉක්මනටම අර පරණ තැනට යන්න. ඇහි පිල්ලම් ගහන සැනකින්. ඊට පස්සේ කනෙන් සද්දයක් ඇසීම නිසාත්, කනට සද්දයක් ඇසීම නිසාත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. හිතේ කැළඹීමක්, උද්දාමයටපත් වීමක්, එහෙම නැත්නම් හිතේ වික්ෂිප්ත භාවයක්, එමත් නැත්නම් දුකක්, දුම්නසක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ අලුත් හටගත් තත්වය සංකතං. ඒක බොහොම සකස් කළ ස්වභාවයක්. අර වගේම ක්‍රියාපටිපාටියක් හරහා සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ කණෙන් සද්දයක් ඇහිච්ච නිසා ඔන්න සෝත විඥානයක් පහළ වුණා. ඊට පස්සේ තමයි ඒ තුන නැවත නැවත සිදුවීම නිසා තමයි ඔන්න ස්පර්ශයක් ගොඩනැගෙන්නේ. ඒක තමයි වේදනාවක් ජනිත කරන්නේ. ඒ වේදනාව තමයි හඳුනගන්න උත්සාහවන්ත වෙන්නේ. ඊට පස්සේ ඒක ගැන තමයි අපි හිතන්නේ, විතර්ක කරන්නේ. ඊට පස්සේ ඔන්න විතර්ක කරන්න ගිහිල්ලා, හිතන්න ගිහිල්ලා, එක එක පැත්තට හිතන්න ගිහිල්ලා අන්තිමට ඒකට පැටලෙන්නේ. ඊට පස්සේ වෙන්නේ ඉතින් අමාරුවේ වැටෙන එකයි. මොකද අන්තිමට මේ හිතන යන්ත්‍රයේ පණ අරගෙන අපිවත් යට කරගෙන යන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ කන හරහා ඔය දේ සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු අපි බොහොම සාවධානව මාක් කරේ මේ හිත නිෂ්කලංකව තියන් ඉන්නකොට ටිකක් ඔන්න ඈතින් යම්සේ ගීතරාවයක් ඇහෙනවා. ඉතින් ඒ ඇහෙන ගීතරාවය අපි හිතමු ටිකක් සොඳුරු ගීතරාවයක්. ඉතින් එතකොට ඔන්න අපේ කන යොමු වෙනවා. ඒ තුරින් අපිට යම් සුව වේදනාවක්, සැප වේදනාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඔන්න අපි ටිකක් ලං වෙලා බලන්න හදනවා. ඔන්න පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා යනවා. ඔන්න පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලනවා. කවුද මේ ගායකයා? කවුද මේ ගායිකාව? කොයි කාලේ ගයපු ගීතයක්ද? ඉතිරි වචන ටික මොනවද? ඔන්න දැන් හිතනවා. අපි දැන් ඒකට විතර්ක එකතු කරනවා. ඊට පස්සේ ඉතින් ගායකයා ගැන මතක් වෙනවා. තමන් ඒකවා කියපු හැටි මතක් වෙනවා. තමන් කියද්දී අනිත් අය ඔල්වල සඳීපු හැටි මතක් වෙනවා. තමන් ගායකයෙක් නම් ගායිකාවක් නම් තමන් කරපු දේවල් ඔන්න ඔක්කොම මතක් වෙනවා. ඊට පස්සේ ඉතින් මේ පැත්තටයි අර පැත්තටයි හැම පැත්තටම හිත හිතා යනවා. අර ප්‍රපංචකරණය දැන් ඔන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අන්දමින්ම අපිට තේරුම් ගත හැකි හිතට යම්සේ අමනාපයක් පහළ කරන අන්දමේ සද්දයක් ඇහුණාම. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි බස් නැවතුම් පොළක වාඩි වෙලා ඉන්නෝ, හිටගෙන ඉන්නෝ. ඉතින් එතකොට යම්ස කෙනෙක් අපිට යම්සි නොමනා වචනයක් කියනවා. ඉතින් අපි ඒක ගැන හිතනවා. ඊට පස්සේ ඉතින් ඒක හඳුනා ගන්නවා, හිතනවා, එහෙට කල්පනා කරනවා, මෙහෙට කල්පනා කරනවා. අන්තිමට ඉතින් එයාත් එක්ක අඩදබරයට යන්න පුළුවන්, ඇනුම් බැනුම් වලට යන්න පුළුවන්, ලොකු ගාල ගෝට්ටියක් දක්වා යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ ඔක්කොම අර අපි ඇතුලේ ලොකු සංස්කරණයක් කරනවා. මේ පැත්තට කෑලි මූට්ටු කරනවා, මේ පැත්තට කෑලි මූට්ටු කරනවා, විවිධ රටාවන් මවනවා. අපේ ඇතුලේම අපි පැදුරක් උයනවා. ඒතර අන්තිමට මේ පැදුරේ රටාව දැක දැක අපි අන්තිමට ඒ තුලම මුලා වෙනවා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් මේ කාරණා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ ඔය අටගත් මේ රළු බොහොම සකස් වෙච්ච පරිච්ච සමුප්පන්න හේතුන් නිසා ප්‍රත්‍යයන් නිසා හටගත්ත මේ தත්ත්වය තුල ඉන්න එපා. යන්න අර පරණ තැනට. ඒ පරණ තැන බොහොම ශාන්තයි. ඒක ප්‍රණීතයි. එතන තියෙන්නේ සරල උපේක්ෂාවක් කියලා තමයි අපි උනන්දු කරන්නේ. සරල උපේක්ෂාවටම නැවත නැවත අපේ හිත ගන්න. ඉතින් කන සම්බන්ධයෙන් දෙන උපමාව තමයි අසුරු ගැනක් අසුරු සැනක් ගහන සැනකින් නැත්නම් අසුරු සැනකින් මේ පරණ தත්ත්වයට හිත ගන්න කියන එක තමයි මතක් කරන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ දීලා තියෙන උපමා වලින් බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් ප්‍රායෝගික ප්‍රතිපදාවක්ද මේ ගෙනහැර පාන්නේ කියලා. මේවා නිකාම් පොතට පතර සීමා වෙච්ච දේවල් නෙමෙයි. දැන් අපි උත්සාහවන්ත මේ යුතුයි මේ කියන ප්‍රශස්ත මට්ටමක් අපේ හිතේ දියුණු කරගන්න. දැන් තමන් හඳුනාගත්ත උපේක්ෂාවක් ඒක තුළ හිත පවත්වන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි ඔන්න කණෙන් සද්දයක් ඇහිලා ඒ උපේක්ෂාව අහිමි වෙනවා. හැබැයි මතක් වෙන්න ඕනේ එතකොට අර බුදුබණ මෙතන ඉඳලා හරියන්නේ නැහැ. මං අර හිතපු තැනට යන්න ඕනේ. ඒ කලින් තිබිච්ච ශාන්ත ස්වභාවයට නැවත හිත ගන්න ඕනේ කියලා Tamanට මතක් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි උත්සාහයක් කරන්නේ. සමහර විට ඉතින් ඉක්මනටම යන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මේ පහළ වෙච්ච ප්‍රපංචයේ තරමටම මේ අපේ හිත ඇද බැඳ ගන්න ස්වභාවයක් තියෙන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් ටික ටික උත්සාහවත් වෙන්න වෙන්න තමයි Tamanට නැවත අර පරණ තත්වයට යන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. මුල් කාලෙදී අපිතුමු යාට විනාඩි 3-4ක් ගියා පරණ තැනට යන්න. පස්සේ පස්සේ හැබැයි මේක පුහුණු කරන්න විනාඩි 2කින් 3කින් යන්න පුළුවන්. විනාඩියෙන් යන්න පුළුවන්. තප්පර 30කින් යන්න පුළුවන්. තප්පර 10කින් යන්න පුළුවන්. අන්තිමට මේ අසුරු සැනක් ගහන සැනකින් එතෙන්ට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ උපේක්ෂාවට නැවත පිවිසෙන්න කියලා. දැන් ඊළඟට දෙන උපමාව තමයි නාසය සම්බන්ධයෙන්. නාසයෙන් ගඳක් සුවඳක් දැනීම නිසාත් මේ තැනැත්තාගේ හිතේ අර වගේ යම්කිසි උද්දාමයකට ලක්වීමක්, එහෙම නැත්නම් හිතේ ප්‍රබල සතුටක් පහළ වීමක්, එහෙම නැත්නම් හිතේ දුම්නසක් කඩා වැටීමක් සිදුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දිත් එතන රැඳිලා ඉන්නේ නැතිව නැවතත් අර පරණ தത്വයට හිත ගන්න කියන එක මතක් කරනවා. එතනත් දෙනවා බොහොම ලස්සන උපමාවක්. ඒ තමයි මේ ඇලවෙච්ච නෙළුම් කොළයක වතුර රැඳෙන්නේ නැහැ. එතෙන්ට අපිටම වැහි බින්දුවක් වැටුනොත් ඒ ඇල වෙලා තියෙන නෙළුම් කොළේ වැහි බින්දුව ඉක්මනටම රූටලා වැටෙනවා. ඒකට උරා ගන්නවත් රැඳිලා තියෙන්නවත් නැහැ. නිකන් ඒක රූටලා වැටෙනවා. අන්නේ තරම් බොහොම පහසුවෙන් මේ හිත නැවතත් ඒ උපේක්ෂාවට ගන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ජීවහාය රසං සාහිත්වා. දැන් මේ දිවෙන් රසක් දැකලා දිවෙන් රසක් බලලා ඒ නිසා හිතේ ඇති වුණා නම් යම්කිසි උද්දාමයකට ලක්වීමක්. එහෙම නැත්නම් හිතේ අර කලින් තිබිච්ච උපේක්ෂාව නැති වුණා නම් නැත්නම් හිතේ යම්කිසි දුම්නසක් පහළ වුණා නම් එතකොටත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙතන රැඳිලා ඉන්න එපා. ඒ පරණ තැනට යන්න. එතෙන්දී දෙන උපමාව තමයි හරිය නිකන් දිවාග තියෙච්ච කෙළපිඩක් තුක් ගාලා එළියට විසි කරලා දාන සැනකින් ඒ පරණ උපේක්ෂාවට යන්න කියලා. ඉතින් දැන් එක අතකින් බලුවම මේ දෙන උපමාවල එක පැත්තකින් ඒකේ ෂණික බව හැඟ වෙනවා. ඒ වගේම පහසු බවත් හැඟ වෙනවා. දැන් දිවට පැන නැගිච්ච කෙළබිඳක් එළියට විසි කරනවා කියන එක මේ අමාරු වැඩක් නෙමෙයි. ඒක තුක් ගාලා එළියට දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඇහි පිල්ලමක් පහසුවෙන් ගහන්න පුළුවන්. අසුරු සැනක් පහසුවෙන් ගහන්න පුළුවන්. ඉතින් එතකොට මේ උපමා මේ බුදු කෙනෙක් මේ දෙන උපමා හරිම ගැඹුරක් තියෙනවා. එක පැත්තකින් මේවැය තියෙන ප්‍රායෝගික වටිනාකම පෙන්නනවා. තවත් පැත්තකින් ඒවැය තියෙන යහුසුළු බව පෙන්නනවා. ඒ වගේමයි කෙනෙක් මේ ප්‍රතිපදාව දියුණු කරලා අන්තිමට දියුණු කරන්න ඒක කොයිතරම් පහසුවෙන් කරන්න පුළුවන්ද කියන ඒ පහසුවත් පෙන්නුම් කරනවා. ඊට පස්සේ දැන් කයට යම්සි ස්පර්ශයක් ලැබුණහම කයෙන් යම්සි ස්පර්ශයක් ස්පර්ශ කිරීම නිසා යාගේ හිතේ මනාපයක් අමනාපයක් පහළ වුණොත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එතනදිත් ඒ මනාපය තුල රැඳිලා ඉන්න එපා. ඒ අමනාපය තුල දිගට රැඳිලා ඉන්න එපා. අර පරණ උපේක්ෂාවට හිත ගන්න. එතෙන්දිත් ලස්සන උපමාවක් දෙනවා. හරියට මේ නැමිලා තිබිච්ච අතක් දිගාරින සැනකින්, දිගෑරලා තිබිච්ච අතක් හකුලන සැනකින් ඒ උපේක්ෂාවට හිත ගන්න කියලා. ඉතින් එතනත් අර බොහොම පහසුවෙන් කරන්න පුළුවන් බවක්, ඒ වගේම බොහොම යහුසුලුව ඉක්මනට කරන්න පුළුවන් බවක් තියෙනවා. ඉතින් මේ කිසිම දෙයක් එකපාරට ඉතින් අපිට මේ තරම් දියුණු කරගන්න බැරි වෙයි. නමුත් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ දේශනා විලාසයේදී ඒ තමන්ගේ ශ්‍රාවකෙයින්ට යා හැකි බොහොම අපූරු ඉලක්කයක් තමයි මෙතන දීලා තියෙන්නේ. ඇහැ සම්බන්ධයෙන් ඇහිපිල්ලම් ගහන සැනකින්, කන සම්බන්ධයෙන් අසුරු සැනක් ගහන සැනකින්, නාසය සම්බන්ධයෙන් අරියට අර මේ ඇලවෙච්ච නියුම් මේ නෙළුම් කොළයක වතුර බිඳක් රූටලා යන සැනකින්, ඊළඟට දිව සම්බන්ධයෙන් නම් දිව අගට ගත්ත කෙළ බිඳක් එළියට විසිකරන සැනකින්, අට කය සම්බන්ධයෙන් නම් මේ දිගෑරපු අතක් හකුලන සැනකින් නැත්නම් හකුලපු අතක් දිගහැරෙන සැනකින් මේ හිත උපේක්ෂාවට ගන්න කියලා මතක් කරලා දෙනවා. ඊට පස්සේ මනස සම්බන්ධයෙන් යම්කිසි හිතට යම්කිසි අරමුණක් ආවහම, දැන් මේ ඇහෙන් රූපයක් බලලවත් කනෙන් සද්දයක් ඇහිලවත් ඒකක්වත් නිසා නෙමෙයි, හිතටම මොකක් හරි අරමුණක් එනවා. අපි දුමු අපි පුටු අකුලට වෙලා වාඩි වෙලා ඉන්නවා, ඇස් දෙකත් පියාගෙන ඉන්නේ, ලොකු ශබ්දයක් ඇත්තෙත් නැහැ, හැබැයි ඔන්න හිතට මොකක් හරි අරමුණක් එනවා. ඉතින් එතෙන්දිත් මොකද වෙන්නේ, අපි අර විදිහටම ඒ මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරපු ආකාරයටම ඒ ප්‍රපංචකරණයට අහු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට තමයි ඔන්න හිතේ නැවතත් මනාපයක් පහළ වෙන්නේ, අමනාප පහළ වෙන්නේ, හිත ගිහිල්ලා පැටලෙන්නේ, මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ ගොඩ නැංවීම නිසා. අපිම තමයි මේවා ඔක්කොම සකස් කරලා ගන්නෙ, අපිම තමයි කෑලි මූට්ටු කරන්නේ, අපිම තමයි රටා මවන්නේ, අපිම තමයි අන්නේ මවපු රටාවේ අතරමං වෙන්නේ. ඉතින් එතකොට මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරනවා හිතට යම්කිසි අරමුණක් පැමිණීම නිසා ඒ පැමිණිච්ච අරමුණ තුලින් පහළ වෙච්ච වේදනාවට ලොල් වෙලා ඒක තවදුරටත් හඳුන ගන්න ගිහිල්ලා, ඒක ගැන හිතන්න ගිහිල්ලා, විතර්ක කරන්න ගිහිල්ලා ඒක පැටලුණා නම්, දැන් ඔන්න දිගට දිගට යනවා නම්, දැන් ඔන්න ප්‍රපංචයකට ගොදුරු වුණා නම්, දැන් ඔන්න වටවලල්ලේ යාමක සිදු වෙනවා නම් ඒක තුල බැහැගෙන ඉන්න එපා. නැවත ගන්න හිත අර උපේක්ෂාවට. දැන් කෙනෙක් මෙහෙම දිගට දිගට කරද්දි මේ තරම් දුර යන්නේ නැහැ. ඒකත් ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම මේ විස්තර කරුවට ප්‍රපංචයක් දක්වා යනවා කියලා. හැබැයි කෙනෙක් ප්‍රායෝගිකව මේ කාරණා පුහුණු වෙන්න ප්‍රපංචයේ දිග අඩු වෙනවා. එහෙම නැත්නම් මම සාමාන්‍යයෙන් දෙන උපමාවක් තමයි මුල් කාලේදී නම් නවකතාවක් ලියන තරමට ඉතින් ඕක සිද්ධ වෙනවා. පස්සේ පස්සේ ඕක දිගට කරගෙන යනකොට දැන් නවකතා කෙටි කතා බවට පත් වෙනවා. දැන් ඉතින් නවකතා කියවන්නේ නැහැ, කෙටි කතාවක් තමයි කියවන්නේ. හැබැයි පස්සේ පස්සේ කෙටි කතාවක් නැහැ, නිකන් රචනයක් විතරයි තියෙන්නේ. රචනයක් විතරක් ලියලා ඉතින් යන්තම් එතනින් බේර ගන්නවා. ඊට පස්සේ තවත් කාලයක් යනකොට රචන ලියලත් නතර කළා, දැන් නිකන් වාක්‍යයක් දෙකක් විතරක් ලියනවා. කෙටි වාක්‍ය විතරයි තියෙන්නේ. අර SMS එකක් විතරයි දැන් තියෙන්නේ කෙටි වාක්‍ය. දැන් රචන ලියන එකත් අත්හැරලා දැම්මා. ඊට පස්සේ හුදෙක් තනි වචනයක් වචන දෙකක් තුනක් විතරයි තියෙන්නේ. එපමණකට ඔන්න හිත නිශ්ශබ්ද කරගත්තා. ඔන්න ඔය වගේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඒතර කාලයක් මේ දහම ප්‍රගුණ කරන්න. එහෙමනම් කෙනෙක් අර ඇතුළත නිහඬ බව, ඒ ඇතුළත නිශ්ශබ්දතාවය, ඒ නිශ්ශබ්දතාවයේ තියෙන සුන්දරත්වය, ඒ නිශ්ශබ්දතාවයේ තියෙන ප්‍රණීත බව තමයි හඳුනගන්නේ. එහෙම නැතුව මේ ගාල ගෝට්ටියක හිත පැවැත්වීම තුළ නෙමෙයි සහනයක් නිවීමක් තියෙන්නේ, නිහඬ බව තුළ. ඒ නිහඬේ තියෙන සුන්දරත්වයක් තමයි දැන් කෙනෙක් හඳුනගන්නේ. හැබැයි නැවතත් ඉතින් මතක් කරන්න අවශ්‍යයි, මෙතනින් අදහස් වෙන්නේ නැහැ හිතන එක සම්පූර්ණයෙන්ම සදාකාලිකව නතර කළ යුතුයි කියලා. ඒකයි ලයික් අන්තගාමී වීමක්. අපි මතක් කරගත්ත අර විතක්ක සංඨාන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ විතක්ක වශීතාවය. අවශ්‍ය වෙනම් අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙ සලකලා මේ යමක් කල්පනා කරන්න හිතන්න අවකාශය තියෙනවා. හැබැයි අවශ්‍ය නැති වෙලාවට හිත පූර්ණ නිශ්ශබ්දතාවයකට ගන්නත් ඒ තැනැත්තා තුළ දක්ෂතාවයක් තියෙනවා. එහෙමනම් අවශ්‍ය වෙලාවෙදි කල්පනා කරනවා, හිතනවා, ඒකෙන් ප්‍රයෝජනේ ලබා ගන්නවා. අවශ්‍ය නැති වෙලාවට හිත නිශ්ශබ්ද කරගන්න. ඔන්න ඔය බඳු ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි මෙතෙන්දී විස්තර වෙන්නේ. ඊට පස්සේ පින්වත්නි, දැන් කෙනෙක් මේ විදිහට පුහුණු කරගෙන යනකොට එයාගේ හිතේ තණ්හාව දිගට ලියලන්න අවකාශයක් නැහැ. රාගයක් දිගට ලියලන්න, දවන්න අවකාශයක් නැහැ. ද්වේෂයෙන් නිතර නිතර දවදවා මේ හිත පීඩාවට ලක් කරන්න අවකාශයක් නැහැ. ඒ වගේමයි යම්කිසි මෝහ සහගත අඳුරු සහගත අරමුණක පැටලි පැටලි ඒකේ මුලා වෙන්න තියෙන අවකාශයත් අඩුයි. මොකද මේ තැනත්තා තුළ දැන් නුවණක් තමයි දියුණු වෙන්නේ. ඒ වගේමයි අර විපස්සනාව කරහා ගොඩනැගිච්ච යම් ප්‍රඥාවකුත් තියෙනවා. ඒ තුලින් තමයි අර උපේක්ෂාවත් එයා හඳුනාගත්තේ. ඒක මතට තමයි දැන් තවත් මේ නුවණක් දියුණු කරන්නේ, ප්‍රඥාවක් වඩන්නේ. ඉතින් එතකොට දැන් මෙයාට පුළුවන්කමක් ලැබෙනවා තව තව හිතේ උපේක්ෂාව දියුණු කරන්න, කෙලෙස් හඳුනගන්න, කෙලෙස් හඳුනගෙන ඒවට උල්පන්දම් නොදී ඒ කෙලෙස් වඩන්නේ නැතිව කෙලෙස් ක්ෂය වෙන අන්දමින් කටයුතු කරන්නත් එයාට අවස්ථාවක් ලැබෙනවා. එතකොට එයා රාගය ක්ෂය වෙන අන්දමින් කටයුතු කරනවා, ද්වේෂය ක්ෂය වෙන අන්දමින් කටයුතු කරනවා, මෝහය ක්ෂය වෙන අන්දමින් කටයුතු කරනවා. අපිට මතක් කරගන්න පුළුවන් මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ කරන ප්‍රකාශය, අර භික්ෂුන් වහන්සේලාට විස්තර කරන ප්‍රකාශය ඒ තමයි, යම්කිසි කෙනෙක් ඒ ගොඩනැගෙන්න පුළුවන් ප්‍රපංචවලට එයාගේ හිතේ නැත්තම් අභිනන්දනයක්, අභිවදනයක්, අජ්ජෝසනයක්, ඒ කියන්නේ ඒ ගොඩනැගෙන්න පුළුවන් ප්‍රපංච කෙරෙහි එයා ලොකු සතුටු වීමක්, උද්දාමයට පත්වීමක්, ඒ තුලින් තොරන් ගැසීමක් කරන්නේ නැත්තම්, එමන් නැත්තම් එයා ඒක කියාපාන්න යන්නේ නැත්තම්, නැවත නැවත හිතේ කියවන්නේ නැත්තම්, අනිත් අයටත් කියන්න කියාපාන්න යන්නේ නැත්තම්, ඒ වගේමයි ඒකට බැහැගන්න යන්නේ නැත්තම්, ඒ තුල පැලපදියම් වෙන්න යන්නේ නැත්තම්, එහෙමනම් ඒ ප්‍රපංචයට යන්න තියෙන දුර බොහොම කෙටි. එතකොට බුදුරජාන් වහන්සේ ඒකේ ආනිසංස වශයෙන් පෙන්නන්නේ රාගානුසේෂේ වියාමක්, පටිඝානුසේෂේ වියාමක්, ඒ වගේම දිට්ඨි අනුශේෂේ වියාමක්, අවිජ්ජා අනුශේෂේ වියාමක්, මාන අනුශේෂේ වියාමක්, මේ ආදී වශයෙන් ඒ සියලුම අනුශේෂ ධර්මයන් ෂේ වෙන්න පටන් ගන්නවා කියන එක තමයි මතක් කරන්නේ. ඒ වගේමයි අර මේ කැති උදළු ගන්න ගතිය, මේ ආයුධ ගන්න ගතිය, දඬු මුගුරු ගන්න ගතිය, කලකෝලාහල කරන ගතිය, සියල්ලම ටික ටික සමණයට පත්වීමක් තමයි දැන් සිද්ධ වෙන්නේ. ඒක මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් ඉතින් මේ ප්‍රතිපදාව කෙනෙක් වඩන්න එයාගේ හිතේ දුක අඩු වෙන්න ඕනේ. එයාගේ හිතේ පීඩාකාරී ගතිය අඩු වෙන්න ඕනේ. එයාගේ හිතේ තිබිච්ච දොම්නස දුරු වෙන්න ඕනේ. ඒ වගේමයි නිතරම උද්දාමයට පත්වෙච්ච ගතියක් තිබුණා නම් ඒකත් අඩු වෙන්න ඕනේ. ඒ වෙනුවට එයාගේ හිතේ තැම්පත් බවක්, බොහොම මුහුකුරා ගිය ගතියක්, එක්තරා අන්දමක පරිණත බවක්, නිතර බොහොම සංසුම් බවක් තමයි යන්න එයාගේ හිත ඇසුරු කරන්න ඕනේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙබඳු ප්‍රතිපදාවක් ඇසුරු කිරීම තුළින් යම් පමණකින් එයාගේ හිතේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන දුරු වුණා නම් අන්න එයා ඒ පළමු මාර්ගඵලයට පත් වුණා කියලා කියන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔන්න මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විස්තර කරනවා ඒ බඳු ආර්ය භාවයට පත්වෙච්ච කෙනෙක් දැන් කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ. දැන් එයාගේ හිතෙත් එතකොට මේ ප්‍රපංච තාමත් සිද්ධ වෙනවා. හැබැයි එයා දැන් අද්දකින් බහුල කෙනෙක්, ප්‍රතිපදාවක් වඩපු කෙනෙක්, හිත ගැන තේරුම් ගත්ත කෙනෙක්, හිතේ ස්වභාවය වටහා ගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කථාචානන්ද අරියෝ හෝති භාවිත ඉන්ද්‍රියෝ ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං. දැන් මේ ඉන්ද්‍රිය භාවනාවක් වඩපු, ඒ තුලින්ම නිවරදි අවබෝධයක් ඇති කරගත්තු යම් ප්‍රතිපදාවක් වඩන ඒ සේක පුජ්‍යලයේගෙත් හිතේ මෙබඳු මනාපයක් පහළ වෙන්න ඉඩ තියෙනවා, අමනාපයක් පහළ වෙන්න ඉඩ තියෙනවා, මනාපමනාපවල සංකලනයක් පහළ වෙන්නේ තියෙනවා. මොකද මේ හිතේ ස්වභාවය ඒකයි. මොකද මේ හිත තේරුම් ගත්තට මොකද තාම වළක්ව ගන්න අමාරුයි. ආයෙත් ගිහිල්ලා මඩවලට පයින්නෝ. දැන් ඊට පස්සේ හැබැයි මෙයා දැන් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ කතංචානන්ද සේකෝ හෝති පාටිපදෝ, මේ සේක පුජ්ජලයේ සේක ප්‍රතිපදාවක් වඩන පුජ්ජලයේ එයා මොකද කරන්නේ? චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං. සෝ තේන uppannena manapena uppannena amanapena uppannena manapa amanapena attiyati harayati jigucchati. එයා කරන්නේ වෙනම ප්‍රතිපදාවක්. අර කලින් වගේ ඒ අපි සාමාන්‍යයෙන් අර විපස්සනාවක් වඩන යෝගාවචරයේ කලින් කරා වගේ අර සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි වශයෙන් එහෙම බලන බැල්මක් දැන් මෙයාට ඌමනා වෙන්නේ නැහැ. මෙයා මේ හිත කරන දේ නැත්නම් හිත නටන නාඩගම දැක්කට පස්සේ යාගේ හිතේ ඇති වෙන්නේ ජුගුප්සාවක්. එහෙම නැත්නම් ලැජ්ජාවක්. තාමත් මේ හිතට බෑනේ මේ පිරිසුදු තැන ඉන්න. තාමත් බැහැනේ මේ හිතට මේ මඩ ගොඩට පයින්නේ නැතුව ඉන්න කියලා අන්න මේ හිත කරන විගඩම දිහා තමයි යා දැන් බලන්නේ. බොහොම ජුගුප්සාවකින් ඒක දිහා දකින්නේ. කලකිරීමකින් තමයි දකින්නේ. මොකද හිතට මෙච්චර කියලා දීලත් මේ තරම් පිරිසුදු තැනක ඉන්න පුළුවන්කම තියෙද්දිත් තාමත් යනවා අර මඩගොඩට. හරියට නිකන් මේක උපමාවකින් කියනවා නම් අපි හිතමු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ව අත දරුවෙක්ව නාවලා කවලා පොවලා අලුත් ඇඳුමක් කන්දලා තියාගේ හිතේ එයාගේ මූණේ ඉතින් මේ පිරිසුදු කළා. ඊට පස්සේ ආව පැත්තකින් තියෙනවා. ඉතින් මේ දරුවා කියන දේ අහන්න නැතුව එහෙම නැත්තම් එයාගේ තියෙන පරණ පුරුද්දට ආයිත් ගිහිල්ලා ඔන්න වැලි අත ගන්නවා. ආයිත් ගිහිල්ලා මඩ අත ගන්නවා. ආයිත් ගිහිල්ලා මොකක් හරි ජරාවක් අත ගන්නවා. ඒතර ඒක දකින්න අර අම්මට ඇති වෙන්නේ හිතේ මහා කලකිරීමක්. මේ දරුවා මෙච්චර මං දැන් පිරිසුදු කරා, ආයිත් මේ අලුත් ඇඳුමක් ඇඳුවා, ආයිත් මෙන්න පොඩි එකා ගිහිල්ලා මඩ අත ගෑවා. ඔන්න ඒ වගේ ආකල්පයක් තමයි මේ තැනැත්තගේ තැනැත්තියගේ හිතේ හටගන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ සේක පුජ්‍යලයෙන් ගැන පෙන්ලා දෙන්නේ. මොකද දැන් මේ හිතට කියලා දීලා තියෙනවා ඇතිපමණ. හිතටම තේරුම් ගිහිල්ලා තියෙනවා, ප්‍රඥාවක් වඩලා තියෙනවා. ඒත් හැබැයි හිත ගිහිල්ලා ආයිත් කුණු අත ගන්නවා. ආයිත් ප්‍රපංච කරන්න හදනවා. ඉතින් එතකොට අන්න ඒක දිහා රවලා බලනවා. එතකොට අන්න පොඩ්ඩක් එයාට අනතුරු ඇඟවීමක් කරනවා. ඒක හිත කරන දේ අනුමත කරන්නේ නැහැ. ඒ හිත කරන දේ දිහා කලකිරීමකින් බලනෝ, ජුගුප්සාවකින් බලනෝ, ලැජ්ජාවකින් බලනෝ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියන හිතත් අර පුංචි දරුවෙක් වගේ මේ අම්මා බණීවි අම්මා ගහවි කියලා අන්න ඉක්මනටම ආපහු එනවා. මොකද අර තරම් අපි දඟලන්න ඕනේ අර පටිසමුප්පන්න වශයෙන් දකිමින්, ඕලාරික වශයෙන් දකිමින්, සංකත වශයෙන් දකිමින් එච්චර අපි දැන් මේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නැහැ. හිත දිහා හැරිලා බැලුවාම ඇති පොඩි එකා දිහා හැරිලා බැලුවාම අම්මා තාත්තා අන්න පොඩි එකා හික්මිනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් දැන් ඔන්න හික්මිලා ආපස්සට එනවා. අර පරණ උපේක්ෂාවට, ශාන්ත උපේක්ෂාවට නැවතත් පැමිණෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර ඇහැ සම්බන්ධයෙන්, කන සම්බන්ධයෙන්, නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, ශරීරය සම්බන්ධයෙන්, ඒ වගේම මනස සම්බන්ධයෙන් මෙන්න මේ සේක පුද්ගලයෙක් කටයුතු කරන ආකාරය කියලා දීලා තියෙනවා. දැන් එතකොට සේක පුද්ගලයා ගැන මෙන්න මේ ක්‍රියාකලාපය මූලපරියාය සූත්‍රයේදී හැමත් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ එයාගේ හිත මඤ්ඤණා කරන්න උත්සාහවන්ත වෙද්දි, ප්‍රපංච කරන්න උත්සාහවන්ත වෙද්දි එයා තමන්ට අවවාදයක් කරගන්නවා මා මඤ්ඤි, මඤ්ඤණා නොකරව, මඤ්ඤණා කරන්න එපා, මඤ්ඤණා නොකර සිටුව කියලා තමයි අවවාදයක් දෙන්නේ. තාම හැබැයි මෙයාගේ තියෙන පරණ පුරුද්දට ආසව අනුසය ධර්මයන්ගේ තියෙන ඒ පරණ ගැම්මට හිත මඤ්ඤණා කරන්න පෙළඹෙනවා. හැබැයි මඤ්ඤණා නොකරව කියලා අවවාද කරනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතනත් මේ විස්තර වෙන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදීත්. මේ හිත යම් අන්දමකින් මඤ්ඤණාවක් කළොත්, හිත යම් අන්දමකින් යම්කිසි මනාපයක් අමනාපයක් පහළ කර ගත්තොත්, අර තිබිච්ච උපේක්ෂාව අහිමි කර ගත්තොත් එයාට ඒ කාරණාව අනුමත කරන්න නැතුව, ඒ ක්‍රියාකලාපය අනුමත කරන්න නැතිව ඒ ගැන හිතේ ලැජ්ජාවක් ඇති කර ගන්නවා. ජුගුප්සාවක් පහල කරගන්නවා, කලකිරීමක් ඇති කරගන්නවා. ඒ තුලින්ම අන්න හිත නැවතත් ඒ පරණ උපේක්ෂාවට, ශාන්ත උපේක්ෂාවට පැමිණෙනවා. ඉතින් මේ අන්දමින් දැන් තව තව යා දියුණු වෙන්න එයා සකදාගාමි අනාගාමි අරිහත් මට්ටම් වලටපත් වෙනවා. ඒ තුලින් ඔන්න බුදුරජාන් වහන්සේ අන්තිමට මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී රහතන් වහන්සේ කෙනෙක් කොහොමද කටයුතු කරන්නේ? ඒ රහතන් වහන්සේ කෙනෙක් භාවිත ඉන්ද්‍රිය සහිත කෙනෙක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වඩපු ඉන්ද්‍රිය සහිත කෙනෙක් තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. එතකොට විස්තර කරනවා කතංචානන්ද අරියෝ හෝති භාවිත ඉන්ද්‍රියෝ. මේ ආර්ය භාවයට පත් වෙච්ච ඉන්ද්‍රිය සම්පූර්ණයෙන්ම දියුණු වෙච්ච ඒ රහතන් වහන්සේ නමක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? උන්වහන්සේට තියෙන අමුතුම ක්‍රියාකලාපය. අර සාමාන්‍ය පුහුණු වෙන කෙනෙක්ගේ මට්ටමවත් සාමාන්‍ය සේක පුජ්‍යලයේගේ මට්ටමවත් නෙමෙයි. දැන් මේ රහතන් වහන්සේට තියෙන්නේ ඊට වඩා වෙනස් ක්‍රියාකලාපයක්. උන්වහන්සේට පුළුවන් මේ තමන්ගේ ඉන්ද්‍රියයන් තමන්ගේ වශයෙන්හි පවත්වන්න. ඒ කියන්නේ එතුම් උන්වහන්සේ දැක්කොත් එහෙම යම්කිසි ඇහෙන් යම්කිසි දැකුම් කළු රූපයක්. ඒ දැකුම් කළු රූපය නිසා උන්වහන්සේගේ හිතේ පහළ වෙනවා නම් යම්සි මනාපයක්, අමනාපයක්, මනාප අමනාපයක්, ඒ උන්වහන්සේට පුළුවන්ලු ඒ කෙරෙහි අවශ්‍ය නම් හිතේ පිළිකුලක් පහළ කරගන්න, අවශ්‍ය නම් ඒ ගැන පහන් සංවේගයක් ඇති කරගන්න, එහෙමත් නැත්නම් හිත උපේක්ෂාවෙන්ම පවත්ව ගන්න. ඒ කියන්නේ දැන් උන්වහන්සේ අර පහළ වෙන දේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න යන්නේ. ඒ වේදනාව කොහොමත් පහළ වෙනවා. හැබැයි ඒ වේදනාව අල්ලගෙන හිතන්න කල්පනා කරන්න ගිහිල්ලා අර වගේ ප්‍රපංචයකට යන්නේ නැහැ. ඒ වෙනුවට කැමතිනම් හිතේ සොම්නසක් පහළ කරගෙන ඉන්න පුළුවන්. කැමතිනම් හිතේ දොම්නසක් පහළ කරගෙන ඉන්න පුළුවන්. දොම්නසක් කියලා කිව්වට මෙතන මේ දුක් ස්වභාවයක් නෙමෙයි. මෙතෙන්දී අදහස් වෙන්නේ ඒ දැකපු දේ සම්බන්ධයෙන් පිළිකුල් ස්වභාවයක් පහළ කරගෙන ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් උපේක්ෂාවෙන් පවත්වන්නත් පුළුවන්. ඉතින් මේ විදිහටම උන්වහන්සේගේ කණෙන් සද්දයක් අහලා, නාසයෙන් ගඳක් සුවඳක් අත්දැකලා, දිවෙන් රසක් භුක්ති විඳලා, කයෙන් යම් ස්පර්ශයක් ලැබලා, එහෙමත් නැත්නම් මනසින් යම් අරමුණක් අත්දැකලා මේ තැනැත්තාට මේ රහතන් වහන්සේට කැමැති පරිදි කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි සාමාන්‍ය කෙනෙකුට නම් පිළිකුල් සහගත දෙයක් දැකලා උන්වහන්සේට ඕන නම් සතුටක් ඇති කරගන්නත් පුළුවන්. උන්වහන්සේටත් ඕන නම් පිළිකුලක් ඇති කරගන්නත් පුළුවන්. උන්වහන්සේට ඕන නම් උපේක්ෂාවක් පවත්වන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍ය කෙනෙකුට නම් බොහොම දැකුම් කළු දර්ශනයක් දිහා බලලා උන්වහන්සේට ඕන නම් සතුටක් ඇති කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිළිකුලක් පහල කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් උපේක්ෂාවක් පවත්වන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ රහතන් වහන්සේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේට කැමැති පරිදි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. උන්වහන්සේ හිතනවා නම් මේ එකක්වත් වැඩක් නැහැ, මම මේ උපේක්ෂාවේම හිත පවත්වනවා කියලා ඒකත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මෙතන තියෙන්නේ එක්තරා අන්දමක මේ රහතන් වහන්සේ සම්බන්ධයෙන් විකුර්වණයක් කියලා කියනවා, ආශ්චර්යයක් කියලා කියනවා. දැන් ඉන්ද්‍රයන් කැමති විදිහට නෙමෙයි උන්වහන්සේගේ හිත ක්‍රියාත්මක වෙන්නේ, හිතට කැමති විදිහට තමයි හිත කටයුතු කරන්නේ. ඒ පමණකට ඉන්ද්‍රයන් දියුණු කළා. ඒ තරමකට ඉන්ද්‍රයන් වශී කළා. උන්වහන්සේගේ හිත කැමැති පරිදි හසුරුවීමේ හැකියාවක් දැන් උන්වහන්සේ සතු වෙලා. ඔන්න වගේ තත්ත්වයක් තමයි බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන් විස්තර කරන්නේ. මේ විදිහට දැන් සම්පූර්ණ ප්‍රතිපදාව විස්තර කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ එක්තරා අන්දමකින් මේ තමන් වහන්සේගේ ශ්‍රාවකෙයින් උනන්දු කිරීමක් කරනවා. මොකද දැන් සාමාන්‍ය විපස්සනාවක් වඩන යෝගාවචරයෙකුට කරුණුත් මෙතන ඉදිරිපත් වුණා. ඒ සෝවාන් ආදී මාර්ග මේ ඵලයකටපත් වෙච්ච සීක පුජ්‍යලේකුගේ ප්‍රතිපදාවත් ඉදිරිපත් වුණා. ඒ වගේමයි සියලු කෙලෙසුන් නැසා අරහත්ත්වයටපත් වෙච්ච ඒ රහතන් වහන්සේ කෙනෙකුගේ ප්‍රතිපදාවත් ඉදිරිපත් කෙරුණා. ඉතින් කාතකින් බැලුවාම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුල අතිශය ගැඹුරු ප්‍රායෝගික ප්‍රතිපදාවක් දේශනා වෙලා තියෙනවා. ඉතින් මේ බඳු ප්‍රබල දේශනාවක් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, ඉතිකෝ ආනන්ද දේසිතා මයා අරියස්ස විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා. මේ ආර්ය වූ විනේහි අනුත්තර වූ උත්තරීතර වූ ඉන්ද්‍රිය භාවනාවක් ආනන්ද මං ඔන්න දේශනා කළා. දෙසිතෝ සේකෝ පාටිපදෝ. ඒ වගේම මේ හික්මෙන්න කැමති ඒ සේක පුජ්‍යලේක් කළ යුතු දේ ගැනත් මම දේශනා කළා. දේසිතෝ අරියෝ භාවිත ඉන්ද්‍රියෝ. ඉන්ද්‍රියන් හොඳටම වඩාගත්තේ රහතන් වහන්සේගේ ප්‍රතිපදාවත් මම දේශනා කළා. යංකෝ ආනන්ද සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පේන අනුකම්පකේන අනුකම්පං උපාදාය. යම්කිසි මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් මේ තමන්ගේ අනුගාමකෙයින්ට නැත්තම් තමන්ගේ ශ්‍රාවකෙයින්ට හිතයිශීවේ. ඒ අයගේ දියුණුව බලාපොරොත්තු වෙන යම්කිසි ශ්‍රාවකීන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් කතං වෝ තං මයා මම එය ඔබලාට ඉටු කළා. ඒතානි ආනන්ද රුක්ඛ මූලානි ඒතානි සුඤ්ඤාගාරානි ජහායත ආනන්ද මා පමාදත්ත. මෙන්න ආනන්ද තියෙනවා රුක් මුල්, මෙන්න ආනන්ද ශුඤ්ඤාගාර තියෙනවා, මෙන්න සුදුසු තැන් තියෙනවා. ජහායත ආනන්ද ආනන්ද මෙතන භාවනාවක් වඩන්න, මේ තැන්වල භාවනා කරන්න. මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විපටිසාරිනෝ අහුවත්ත පසුව විපලිසර වෙන්න යන්න එපා. පසුව වික්ෂිප්ත යන්න එපා. අනේ මට මේක කරගන්න බැරි වුණා කියලා හිතේ දුකක් දොම්නසක් වික්ෂිප්ත බවක් පහළ කරගන්න එපා. අයං වෝ අම්හාකං අනුශාසනීති. මෙන්න මෙයයි තොපට අපගේ අනුශාසනය කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වශයෙන් කොයි තරම්නම් මේ ධර්ම මාර්ගය අපිට විවෘත කරලා දීලා තියෙනවාද, කොයි තරම්නම් මේකේ තියෙන ප්‍රායෝගික වටිනාකම කියලා දීලා තියෙනවාද, උපමා අනුසාරයෙන් ඒ සම්දිස්ථාන විස්තර කරමින් ඒ ප්‍රතිපදාවන් විස්තර කරමින් ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ හැම දෙයක්ම ඉතින් විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් අපේ අතේ තමයි ඉතින් වගකීම තියෙන්නේ. ඒ නිසායි මේ අවවාද කරන්නේ අන්තිමට මෙන්න තියෙනවා ගස් මේ වෘක්ෂ මූල, මෙන්න තියෙනවා ශූන්‍යාගාර, මේවට ගිහිල්ලා බණක් භාවනාවක් වඩන්න ප්‍රායෝගික මේ දහම පුහුණු කරන්න, පස්සේ කරගන්න බැරි වුණා කියලා පිපිලිසර වෙන්න එපා. ඉතින් මෙහෙම කියලා බාපතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අවසන් කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අද අපි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුසාරයෙන් කරපු දේශනාවත් අපි මෙතනකින් සමාප්ත කරනවා. අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ වඩන භාවනාවට මේ ගුරුහරුකම් එකතු කරගෙන අපි තුලත් මේ දහම ප්‍රගුණ කරන්න, ඒ තුලින් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරන්න අපි උත්සාහවන්ත වෙමු. මේ ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාව සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්මදේශනාව අනුසාරයෙන් හෝ මේ පින්වතුන් වඩන භාවනාවක් සම්බන්ධයෙන් යම්කිසි කරුණක් ඉදිරිපත් කරන්න තියෙනවා නම්, ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් දැන් ඒ සඳහා අවස්ථාව තියෙනවා.
අනන්ත පියවරන් අතිසේමක් තිබෙන ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ ගැටළුව තියෙන ස්වාමීන් වහන්සේ මේ ගුරුමානන්ද සූත්‍ර සම්බන්ධව පොඩි පැහැදිලි කරගන්නක් අවශ්‍ය වෙලා තිබුණේ. දැන් මේ ගුරුමානන්ද සූත්‍ර ආනන්දහාමුදුරුවනේ පුත්‍රයාණන් වහන්සේ දේශනා කරන ගිරිමානන්දහාමුදුරුවන්ට දස සංඥා. දස සංඥාවල අන්තිමට සඳහන් වෙන්නේ සංඥා නමයක් තියෙනවා. අන්තිමට ආනාපාන සති භාවනාව වඩන්නේ කියලා මේ උපදෙස් දීලා තිබුණා. මෙතනදී පුත්‍රයාණන් වහන්සේ අන්තිමට වඩන්න කියපෝ මේ ආනාපාන සති භාවනාව අපි පළවෙනියට නැත්තම් දෙවෙනියට තුන්වෙනියට වගේ වඩන්න ගන්නවා. මේක මේ මහිත්තන පුත්‍රයාණන් වහන්සේ මේක අනුපිළිවෙලින් වදාරන්නත්තේ සුදුසුකම් උඩ වෙන්න ඒ ක්‍රේට් කරලා වෙන්නේ නැති එක දෙක තුන හැටියට අපි එක මුලදී වැඩිමෙන් ප්‍රයෝජනයක් වෙනවද? මමත් ආනාපාන සතිය භාවනා කරනවා. සමහරවිට මතයක් තියෙනවා මේ ආනාපාන සතිය භාවනා මේ යම් කිසි මාර්ගඵලයකට පත්වෙච්ච හෝ ඒ ආසන්නයේ ඉන්න කෙනෙකුට වඩාත් ප්‍රතිඵල දායි කියලා භාවනා හැටියට බුදුරජාණන් වහන්සේත් බෝධිසත්ව ඉන්න කාලේ බුද්ධත්වයට පත් වෙන කලින් තුන්වෙනි යාමේදී ආනාපාන සතිය වඩලා තමයි බුද්ධත්වයට පත් වෙන්නේ කියලා අපේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඉතින් මේ ගැන මට පැහැදිලි කරගැනීම තමයි මම බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ වහන්සේට යම් කිසි පැහැදිලි කිරීමක් කරන ලෙස නිර්වාණයෙන්ද ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි. දැන් ඇත්තටම මේ මෙහෙම කියන්න පුළුවන්, දැන් ඔය ගිරිමානන්ද සූත්‍රයේ එන දස සංඥා දැන් මම මේ ඉදිරිපත් කළා දෙනවා. අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනුභිතත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා, ආනාපාන සති. ඔන්න මේ 10 තමයි ඉදිරිපත් වෙන්නේ. තර මේ 10 ආනන්ද මහත්තයා පිළිවෙලක් නැහැ. ඒක මුලින්ම මතක් කරගන්න ඕනේ. දැන් මේ 10 පිළිවෙලක් සහිතව දේශනා කරපු තවත් තැනක් තියෙනවා. ඒ තමයි දස සංඥා සූත්‍රය කියලා තව සූත්‍රයක් එනවා. එතන පිළිවෙලට දේශනා කරලා තියෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. තර මෙන්න මේ රහතන් වහන්සේ කෙනෙක් තමයි දැන් අසනීප වෙලා ඉන්නේ. උන්වහන්සේට මේ උන්වහන්සේ වඩපු මාර්ගය තව ටිකක් හොඳට මතක් කරලා දුන්නාම තමයි උන්වහන්සේගේ හිතේ අර බොජ්ජංග ධර්මයන් අවදි වෙලා ඊට පස්සේ හොඳට ඒවා උද්දීපනය වෙලා ඒ තුලින්ම සුවපත් වීමක් සිද්ධ වෙන්නේ. ඒතකොට මෙතන මේ පෙළ ගැස්වීම ඒ අර ක්‍රමානුකූලව යන පෙළ ගැස්වීමක් නෙමෙයි මෙතන කරලා තියෙන්නේ. මුලින්ම අනිච්ච අනත්ත තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ අසුභ සංඥාව කියන්නේ ඇත්තටම සාමාන්‍ය මුලදි ගන්න එක. ඒක මැදදි නෙමෙයි සාමාන්‍යයෙන් ගන්න වඩන්නේ. නමුත් මෙතනදි මැදට දාලා තියෙන්නේ. ඊට පස්සේ ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. දැන් නිරෝධ සංඥා එහෙම කියන්නේ අන්තිමට වගේ කරන එක. නමුත් මේකේ මැදදි තියෙන්නේ සබ්බ ලෝකේ අනබිදත සංඥා. තබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. මේ අනිච්චා සංඥාව කියන එකත් අර මුලට ගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ වගේ මෙතන තියෙන මේ වෙනමම මේ ඉදිරිපත් කිරීමක් මෙතන තියෙනවා. ඉතින් මේ ඉදිරිපත් කළා තියෙන සංඥා නමයම ප්‍රායෝගිකව වඩා ගන්න පුළුවන් ප්‍රතිපදාවක් වශයෙන් තමයි ආනාපාන සතිය විස්තර කරලා තියෙන්නේ. දැන් වෙනත් වචන වලින් කියනවා නම් අපේ බොහොම සිද්ධාන්ත වශයෙන් කාරණා කීපයක් හොඳට මතක් කරලා දීලා ඒ ටිකට ප්‍රායෝගිකව ඒව වඩන්න පුළුවන් ප්‍රතිපදාවක් වශයෙන් තමයි ආනාපාන සතිය ක්‍රමවේදයක් වශයෙන් මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඒ වෙනුවට අපි දස සංඥා සූත්‍රය වගේ එකක් ගත්තොත් එතන තියෙනවා මේ ඊට වඩා වෙනස් විදිහක්. දැන් උදාහරණ දැන් මේක නෙමෙයි දැන් මෙතන එහෙම ගත්තොත් දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ පඨම සංඥා සූත්‍රය. ඒකෙදි පටන් ගන්නේ අසුභ සංඥාවෙන්. ඊට පස්සේ මරණ සංඥාවෙන්, ආහාරේ පටික්කුල සංඥා. දැන් මෙතන දිනන එක්තරාන්දම ක්‍රමානුකූල ගතියක්. අසුභ සංඥාවක්, මරණ සතියක්, ආහාර කෙරෙහි පිළිකුලක්, ඊළඟට අන්න සබ්බ ලෝක යන බිදත සංඥා. ඊට පස්සේ තමයි අනිච්ච සංඥාව. ඊට පස්සේ තමයි අනිච්චේ දුක්ඛ සංඥා. දුක්ඛේ අනත්ත සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. නිරෝධ සංඥාව කියන්නේ බොහොම ගැඹුරු කාරණාවක්. මෙතන තියෙනවා අර ඒ බඳු පිළිවෙලක් ක්‍රමානුකූල ගතියක් මේ පඨම සංඥා සූත්‍රයේදී තියෙනවා. නමුත් අර රහතන් වහන්සේ කෙනෙක් වෙච්ච ගිරිමානන්ද සාමින් වහන්සේට ඒ කාරණා ටික කියලා දෙද්දී එහෙම පිළිවෙලක නෙමෙයි මෙතන කියලා දීලා තියෙන්නේ. උන්වහන්සේගේ හිතේ නිකන් අර ධර්මය ගැන, තමන් වහන්සේ වඩපු ප්‍රතිපදාව ගැන නැවත නැවත විтин විට උද්දීපනයක් ඇති වෙන ස්වභාවයෙන් තමයි ඒක ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ කියන්නේ එක පාරක් හොඳට ගැඹුරු දෙයක් ප්‍රකාශ කරනවා නැවතත් හිත උද්දීපන වෙනවා. ආයෙත් හිතන යමක් ගැඹුරු දෙයක් ප්‍රකාශ කරනවා ආයෙත් හිත උද්දීපන වෙනවා. ආයෙත් ටිකක් සමනය වෙලා ආයෙත් උන ගැඹුරු දෙයක් ප්‍රකාශ කරනවා ආයෙත් හිත උද්දීපනය කරනවා. අන්න ඒ වගේ නිකන් අර මේ හරියට කියනවා නම් බෙහෙත් වට්ටෝරුවක් ලියලා දුන්නා වගේ ක්‍රමයක් තමයි මේ ගිරිමාන සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය වඩන්න නම් මාර්ගඵල තියෙන්න ඕනේ කියන කතාවක් හෝ එහෙම නැත්නම් ඒක වඩන්න පුළුවන් අනිත් ඒවා ඔක්කොම සම්පූර්ණ වෙච්ච කෙනෙකුට හෝ කියලා එහෙම එකක් නැහැ. ආනාපාන සතිය ගැන බලන්න තියෙන හොඳම උදාහරණය තමයි ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ. එතෙන්දී බුදුරජාන් වහන්සේ බලනවා මේ පරිශදේ දිහා. මේ ඉන්න භික්ෂුන් වහන්සේලා දිහා බලනවා. බලලා ඒ අය විවිධ භවනාවන් වඩනවා. ඉතින් ඒ සියලු දෙනාටම හරියන භවනාවක් වශයෙන් තමයි ආනාපාන සතිය දේශනා කරලා තියෙන්නේ. ඉතින් ආනාපාන සතිය පටන් ගන්නෙ බොහොම සරල තැනකින්. දැන් ආනාපාන සතිය පටන් ගන්නෙ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඒ තවත්තා සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා. සිහියෙන් යුක්තව හුස්ම හෙලනවා. ඉතින් මේක කරන්න අපිට අමුතු මේ උපාධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කරන්න අමුතු ලොකු මේ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කාටවත් වඩන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඉතින් දිගට කළ යුතුයි. එතනින් නෙමෙයි නතර කරන්න තියෙන්නේ. ඒක දිගට වඩාගෙන ගියාම තමයි අර 16 ආකාරයකින් අපිට මේක ක්‍රමානුකූලව ගැඹුරින් වඩන්න පුළුවන් මට්ටමක් තියෙන්නේ. හොඳයි.
එහෙම හිතපාවින් මාස තව මේ පැහැදිලි කිරීමක් නැත්නම් මේ විතුමානන්ද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්නේ.
ඔව්. ඒ
රහතන් වහන්සේ රහත් භාවයට පත් වෙනකොට මේ 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 සංඥා ඔක්කොම වඩලා නේද රහත් වෙන්නේ. මේකයි නැවත දේශනා කරවි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව්. ඒක හරි. දැන් මෙතනදී විතරක් නෙමෙයි දැන් මහත්යාට මතක ඇති බොජ්ජංග සූත්‍රයනවා. දැන් මේ එක්තරා අවස්ථාවකදී මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අසනීප වෙනවා. ඉතින් උන්වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන් ගැන තමයි දේශනා කරන්නේ. උන්වහන්සේ හැබැයි බොජ්ජංග ධර්මයන් වඩපු රහතන් වහන්සේ නමක්. ඊට පස්සේ තවත් අවස්ථාවකදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙනවා. උන්වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම ගැන තමයි දේශනා කරන්නේ. උන්වහන්සේ බොජ්ජංග ධර්ම වඩපු තැනැත්තේ. ඊට පස්සේ තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අසනීප වෙනවා. දැඩිව ගිලන් වෙනවා. එතකොට එතනට පැමිණෙන මහා චුන්දසාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියන්නේ බොජ්ජංග ධර්ම ගැන දේශනා කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම වඩපු කෙනෙක්. නමුත් අර කය දුර්වල වුණාම, කය ලෙඩ වුණාම අපිට මේ හිතේ සමබරතාවය පවත්වා ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අර කයේ නැවතත් පස්සද්ධියක් පහල කරගෙන ඒ වඩපු දහම හොඳට නැවත නැවත මතක් කරලා දීලා මානසික උත්තේජනයක් ඇති කළා ගත්තහම අන්න කයත් සුවපත් වෙනවා. එතකොට දැන් අර කයෙන් ලැබෙන සහයෝගය නොලැබීම නිසා හිතේ ඇතිවෙච්ච තත්ත්වයක් දැන් මේ තියෙන්නේ. හිත කලින් වඩපු බව ඇත්ත. නමුත් කයෙන් ලැබෙන සහයෝගයක් නැහැ. ඒ උනොට කය ඔත්පල වෙලා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යනෙකුත් රහතන් වහන්සේලා ඉතින් යම් පමණක ඒ කියන්නේ අර තමන්ගේ ප්‍රශස්ත මට්ටම පවත්ව ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එතකොට ධර්මයේ පිහිට කරගෙන තියෙනවා. ධර්මයේ තියෙන මේ උෂ්කෘෂ්ඨ දහමක් නැවත ඇහෙන්න සලස්සලා තියෙනවා. ඇහෙන්න සලස්වීම තුලින් අන්න මේ මානසික උත්තේජනයක් ඇති කරගෙන මානසික ශක්තිය ගොඩනගාගෙන ඒ ශක්තිය තුලින් අන්න කය සුවපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ උන්වහන්සේලා වඩපු එකක් නේද මේ ආයි කියන්නේ මොකටද එහෙමනම් ආයි කියන්නේ කියන එකට වඩා මට හිතෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ උනත් තියෙන්නේ මේ මනුස්ස කයක්. ඒතර ඒ මනුස්ස කය ලෙඩ වෙන සුළුයි. ඒක රහතන් වහන්සේටත් පොදි. ඒක බුදුරජාණන් වහන්සේටත් පොදි. ඒ නිසා එතන තියෙන්නේ අර මනුෂ්‍යත්වයට උරුම වෙච්ච තත්ත්වයක් තමයි ඉතින් අපිට පෙන්눔 කරලා තියෙන්නේ. රහත් උනත් මේ කය ලෙඩ වෙන්න පුළුවන්. බුදු උනත් මේ කය ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපිට ගන්න පුළුවන් ධර්මමය අස්වැසිල්ලක් තමයි පෙන්ලා දීලා තියෙන්නේ.
ඕම පැදලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා.
නැත් තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළු රාම්‍ය මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට අද දේශනාවෙන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් ඇහෙනවා.
අද දේශනාවෙන් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. වෙලාව තියුණොත් මම මේක සුමාන දෙක තුනකට විතර ඉස්සෙල්ලා තියුණු ප්‍රශ්නකුත් අහන්නම්. අද දේශනාවේදී ඔබ වහන්සේ කිව්වා දැන් අපි උපේක්ෂා සහගතව ඉන්න අවස්ථාවක අපිට හිතට යම් කිසි අපේ ආයතනයකට අරමුණක් ගැටුණම ඇතිවෙන වෙනස් වීම ගැන තමයි අපිට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී විතරටි කටයුතු කරන ආකාරයයි ඒ දේශනාව සූත්‍රයේදී අපට දේශනා කරලා තියෙන්නේ. එතකොට මුලින් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔය උපේක්ෂාව කිව්වම මම මුලින් තේරුම් ගත්තේ මගේ අඩුවත් මේ අදුක්කම සුඛය කියන එකයි මේ උපේක්ෂාව කියන එක කියලා. ඉතින් එතකොට ඒකත් එක්තරා විදිහක අපි සහනකාරී කියන්නේ අපිට නොදැනුණාට අපි සාමාන්‍ය විවේකීව ඉන්න අවස්ථාවක් කියලා හිතලා ඉතුරු ටික මම තේරුම් ගත්තේ. නමුත් එදා අන්තිම කොටසෙනුත් අද දේශනාවෙනුත් මට තේරුණා මේ උපේක්ෂාව කියන්නේ ඊට වඩා හුඟක් උසස් අපි ප්‍රතිපදාවක ගිහිල්ලා ළඟා කරගන්න උපේක්ෂාවක් කියලා. එතකොට දැන් අපිට ස්වාමීන් වහන්සේ අපි හැම කෙනාටම මේ භාවනා කෙරුවට භාවනාවෙන් කොයි තරම් අපි නිදුණු වෙලාද කියලා අපි හරියටම විශ්වාසයක් නැති නිසා මේ උසස් උපේක්ෂාව ඒ තත්ත්වයට අපි තවපත් වෙලාද කියලා දන්නේ නැහැ. ඒක නිසා දැන් අපිට අරමුණ ඇති වුණා අර ආර්ය පුද්ගලයෙක් නුවණ කෙනෙක් තියෙන සංකත ඕලාරිකේ නැත්නම් පටිච්ච සමුප්පන්න කියන ඒ ක්‍රියාවලිය අපිට අනුගමනය කරන්න පුළුවන්ද?
ඔව් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ කරන්න පුළුවන් වෙන්න නම් අපි චිත්තානුපස්සනා මට්ටමකටවත් හැබැයි සතිපට්ඨානය දිනු කළා තියෙන්න ඕනේ. නැත්නම් ඒ කියන්නේ අපිට හිතත් එක්ක කටයුතු කරන්න බැහැනේ. මොකද දැන් මෙතන මේ තනිකර චිත්තානුපස්සනාවේ පැති කීපයක් ඔය පෙන්නලා තියෙන්නේ. සංකත පරිසම්පන්න ඕලාරික කියලා අපේ හිතේම ස්වභාවය දිහානේ බලන්න කියන්නේ. ඉතින් එතකොට හිත දිහා හොඳින් ඒ අන්දමින් තේරුම් ගන්න නම් අපි තුල වැඩිච්ච යම්පි සතිමත් බවක් හිතේ සම්පජඤ්ඤයක් තියෙනවා. ඒ නිසා ඒක වඩා ගන්න ඕනේ කායानुපස්සනාවකින් වේදනානුපස්සනාවකින් වගේ. ඊට පස්සේ චිත්තානුපස්සනාවට යන්න පුළුවන්. චිත්තානුපස්සනාවක් වඩන යෝගාවචරයෙකුට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. ඔව්.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපි පුරුද්දක් විදිහට දැන් අපි හිතමු දැන් හරියටම අපි කායානුපස්සනාව වඩන බව නම් අපි ස්ථිරවම දන්නවා. මොකද ආනාපාන සතිය පටන් අරගෙන දැන් ඊළඟට වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි වේදනානුපස්සනාවත් තරමක් දුරටවත් වඩනවා. චිත්තානුපස්සනාව කියන අවස්ථාවට ඉතාම පැහැදිලිව අපිපත් වෙලා නැත්නම් ඒ වගේ අවස්ථාවක යම්කිසි අරමුණක් ඇති වුණාම ඒක සංකතයි කියලා තේරුම් ගන්න උත්සාහ කිරීම එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නයි කියලා තේරුම් ගන්න උත්සාහ කිරීම අපේ මේ යන භාවනා මාර්ගයේ අපි නිකන් කලබලයකට එහෙම නැත්නම් මිශ්‍ර වීමකට අපිපත් වෙන්න පුළුවන්ද නැත්නම් මේ මොකක්ද ඒක
කියන වචනේ මට ඉන්නේ නෑ වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට තාම හිත දිහා බලා ගන්න බැරි නම් හිත දිහා බලන්න ගිහිල්ලා ඒ බලන්න යෑම නිසාම හිතේ පැටලිලි ගතිය වැඩි වෙනවා නම් ඒ කියන්නේ ඉතින් ඒ කියන්නේ තාම තේරුමක් නෑ.
එහෙමයි.
ඒක ඉතින් බුදුහාමුදුරුවෝ ඒ අනුතර ඇඟීම කළා තියෙනවා ආනාපාන සති සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා මේ තමන්ගේ හිත තුළ සති සම්පජඤ්ඤය තාම ප්‍රමාණවත් පමණකට වැඩිලා නැත්නම් චිත්තානුපස්සනාවක් වඩන එක තේරුමක් නැහැ කියලා කියනවා. ඉතින් ඒකයි අපි හුඟක් උනන්දු කරවන්නේ මුලින්ම කායානුපස්සනාව වඩන්න. මොකද එතනින් තමයි ආධුනිකයෙකුට පටන් ගන්න පුළුවන් පහසුම තැන. ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව වඩාගෙන යනකොට අන්න තමන් තුළ මේ කුසලතාවයන් දියුණු වෙනවා. මේවා වෙලා අපිට ඉතින් පොතෙන් පතෙන් ගන්න පුළුවන් දේවල් නෙමෙයි අපි ප්‍රායෝගිකව වඩලම දියුණු කරගත යුතු දේවල්නේ. එතකොට එහෙම කායනුපස්සනාවෙන් පටන් අරගෙන ඕක කරගෙන යනකොට දන්නෙම නෑ ඇතම් වෙලාවට Tamange ඔන්න හිත දිහා බැලෙනවා. දන්නෙම නෑ ඔන්න වார்த்தාවට ඉදිරිපත් කරනවා මොන්න මම සක්මනක් කර කර හිටියා මගේ හිතට මෙන්න මෙහෙම සිතුවිලි ආවා. සිතුවිලි දිහාත් මම බැලුවා ඔන්න සිතුවිලි ගියා කියලා ඔන්න දැන් ලියලත් තියෙනවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව අපි මේ කායනුපස්සනාව වඩනකොට ඒ කුසලතාවයන් දිනුනු වෙලා අපි ඊළඟට ඔන්න චිත්තානුපස්සනාවකට පිවිසිලා ඒකෙන් ඒ නිසා මෙතෙන්දී අපි නිකන් අර වාර පරීක්ෂණයක් කරනවා වගේ එහෙම කරලා ඊළඟට එකට යනවා කියලා එකක් නෙමෙයි. එකම පර්යංකයකදී එකම සක්මන් භාවනාවකදී සමහරවිට මේ අවස්ථා ටික පෙළ ගැහිලා එන්න ඉඩ තියෙනවා.
අනේ ඒක තමයි ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරගන්න ඕනේ. මොකද ඉතින් මට සමහර අවස්ථාවල තීරණව සිතේ ඇති වෙන සමහර දේවල් මට පැහැදිලි වෙනවා. මට ඒක තේරුම් යනවා. මේ මෙතනදී මේ සමහර අවස්ථාවල් වල යම් කිසි දේවල් වල මං හේතු හොයන්න උත්සාහ කරනවා. යම් කිසි දේවල් වල මගේ තියෙන මේ යම් කිසි දුර්වලතාවයක් මේක මගේ තණ්හාව දුපාදානේ විදිහට ඒ වගේ හිතන්න තරම් මට හැකියාවක් තියෙනවා සමහර අවස්ථාවල්. ඉතින් ඒක නිසා මට හිතෙනවා මම අර අභ්‍යාසයක් විදිහට කායානුපස්සනාව නම් ඉතින් දැනගෙනම හිටියා, වේදනානුපස්සනාවක් ටිකක් දැනුණා. නමුත් මේ චිත්තානුපස්සනාව කියන එක මම හරියට හිතලා කරන්නේ නැති වුණාට මම ඒ වගේ මට දැන් තේරෙනවද කියන එක මට හිතෙනවා. මම සමහර අවස්ථාවල් වල ඒ වගේ ඇනලයිස් කරනවා ස්වාමීන් වහන්සේ. ඒකයි මට හිතුනේ ඒක වැරද්දක්ද නැද්ද කියලා.
නෑ, වැරද්දක් නැහැ. ඒක කරන්න කලින් අර කායනුපස්සනාවකින් වේදනානුපස්සනාවකින් වගේ දෙයක් ක්‍රමහරහා තමන් තුළේ ගොඩනැගිච්ච යම්කිසි අත්දැකීමක්, දියුණු වෙච්ච යම්කිසි සතිමත් බවක්, හිතේ පහළ වෙන දෙයක් පිරිසුදුව දැක ගන්න පුළුවන් සම්පජඤ්ඤයක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ. දැන් හිතන්න අපේ හිත හොඟා මේ පීඩාවට ලක් වෙච්ච, කලබල වෙච්ච, නොසන්සුන් වෙච්ච අවස්ථාවකදී එකපාර්ට් ඕක් කරන්න ගියාට සාර්ථක වෙන එකක් නැහැ. හැබැයි ඒ වෙනුවට හිතන්න ඒ වගේ අවස්ථාවකදී තමන් යනවා සක්මනකට, තමන් යනවා පොඩ්ඩක් ආනාපාන සතියක් වඩන්න. එහෙම කළා ඔන්න හිත නැවත තැම්පත් වුණා. නැවතත් ඔන්න තමන්ට හුස්ම රැල්ල පැහැදිලි වුණා. හුස්ම රැල්ලේ මුලමැද ඇග දැන් පේන්න ගත්තා. ඒ කියන්නේ අන්න අපි ආයෙත් හිතේ අර කුසලතාවයේ ඉස්සරහට අරගත්තා. දැන් අරගත්තා. දැන් හිතේ සතිය දුර්වල වෙලා තිබුණේ. ඒ නිසා හිත විසිරෙන්නයි එහෙට මෙහෙට දුවන්නයි පටන් ගත්තේ. හැබැයි ඔන්න ආයෙත් අපි සතිය වර්ධනය කරලා ගත්තා. ආයෙත් අපි හුස්පනෙන් දිහාසියුම බලන්න පුළුවන්. මේ කුසලතාවයේ දියුණු කරගත්තා. ඊට පස්සේ අර දේ කරන්න පුළුවන්. දැන් ඔන්න හිත දිහත් බලන්න පුළුවන්.
ඔව්. ඔව්.
හොඳයි. හොඳයි. දරුවන් සන්නයි.
දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂික ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්. කියන්න.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව සම්බන්ධයෙන්.
ඔව්.
දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි හිතට එන අරමුණු දිහා බලාගෙන ඉන්නකොට දැන් අකුසල චිත්තයක් එන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඇවිල්ල නැහැ. ඒකට ඒ පරිසරයේ සැකසෙනකොටත් හිතේ සූදානමක් ඇති වෙනවා. මේ දැන් අකුසලයක් එන්න තමයි යන්නේ කියලා. දැන් එහෙම සූදානම් වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒක එන්නේ නැහැ සිතුවිල්ල. එහෙම වෙන්න පුළුවන් ස්වාමීන්.
පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් ඒකනේ එන්නේ නැත්තේ. ඒ කියන්නේ දැන් උතන වීරය පැත්තෙන් බුදුරජාණන් වහන්සේ කතා කරනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. මේ නූපන් අකුසල් නූපද වීම කෙරෙහි යම්කිසි ඡන්දයක් ඇති කරගන්න. යම්කිසි උවමනාවක් පහළ කරගන්නවා. වීරයක් වඩනවා. වීරයක් ආරම්භ කරනවා. ඉතින් ඒකවල එන්නෝක තමයි දැන් මේ වෙලා තියෙන්නේ. ඉතින් අපි සූදානමින් ඉන්නකොට අපි ටිකක් සතිය තීව්‍ර කරගෙන ඉන්නකොට අකුසල් එන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම සූදානමක් නැති වෙලාවෙදී එන්න පුළුවන්. ඒ නිසා يعني කෙලස් බලාගෙන ඉන්නේ මේ මිනිස්සයා කොයි වෙලාවෙද දුර්වල වෙන්නේ? මේ කොයි වෙලාවෙද ප්‍රමාද වෙන්නේ? නේද? එහෙම බලාගෙන ඉඳලා ඒ අවස්ථානුකූලව පහර දෙනවා. ඉතින් අපි ඉතින් කොයි වෙලාවෙත් සූදානමින් ඉන්නව නම් ඉතින් එන්නේ නැහැ. හැබැයි ඉතින් ආවයි කියලා එච්චර බය වෙන්න දෙයක්වත් නැහැ නේද? දැන් ඒ ආපු හින්දානේ ඒකක් ඇවිල්ලා යම්සි දුරක් ගිය හින්දානේ මේ මනාපයක් පහළ වෙන්නේ, යම්සි අමනාපයක් පහළ වෙන්නේ නේද? එහෙම නැත්නම් හිතේ කෙටි වශයෙන් හෝ ප්‍රපංචකරණයක් කෙටි කතාවක් ලියවෙන්නේ ඒවා ටිකක් දුරට අපිව ආක්‍රමණය කරපු නිසා. හැබැයි ඉතින් දැන් දන්නවා ක්‍රමසහ විදි දන්නවා කොහොමද ඉක්මනටම හිත නිදහස් කරගන්නේ කියලා.
එහෙමයි. ඒ කියන්නේ සිහිය තමයි මේක සමහරවිට
අනිවාර්යෙන්ම.
ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනා වඩාගෙන යනකොට නිකන් හිතේ කොටු වන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතට වැඩි දුරක් යන්න බෑ මේ සිතුවිලි වල. නිකන් ආය අර කලින් තිබුණු අවස්ථාවට ඇදලා ගන්න ගතියක්. නිකන් හිර වෙලා වගේ සිත
එහෙම ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය කල්ප. ඔව්, දැන් මෙහෙම කියන්න අවශ්‍යයි. දැන් ඔය මේ කතා කරන උපේක්ෂාවේ තියෙන හිරවීමකට වඩා නිදහසක්. දැන් සම්මා දිට්ඨියේ සම්මාදිට්ඨියේ තියෙන නිවරදි සම්මාදිට්ඨියක තියෙන නිවරදි ස්වභාවය තමයි එතන තියෙන කොටුවීමක් නෙමෙයි. එතන තියෙන කිසිවක් ග්‍රහණය නොකිරීමක්. කිසිවක් උපාදාන නොකිරීමක්. ඒ නිසා දැන් සාමාන්‍ය සමත භාවනාවකදී නම් ඔය කියන කතාව ඇත්ත. සමත භාවනාවකදී නම් අපි කරන්නේ මොකද? හිත වෙන කොහේ හරි දිවුවාම ගෙනහිල්ල ටක් ගාලා ගෙනල්ලා ඒ අරමුණේ හිර කරගන්නවා. අපි තමු ආනාපාන සතියක් වඩනවා. තියා මොකද හිත වෙන කොහේ හරි දුවනවා. එයා ඉක්මනට ගෙනල්ලා ආනාපානය තුල හිත හිර කරනවා. ඉතින් ඒකනේ සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් දැන් මේ කතා කරන උපේක්ෂාවේ ඒක නෙමෙයි තියෙන්නේ. ඊට වඩා ගැඹුරක් මෙතන කතා කරන්නේ. මෙතන තියෙන්නේ කිසිවක හිත හිර නොවීම. කිසිවක් තුල හිත පටු වෙලා නැහැ දැන්. හිර වෙලා නැහැ. හිතේ තියෙන නිදහසක්. ඒ නිදහස තමයි යාට අහිමි වුනේ. ඒ නිදහස අහිමි වීම නිසා තමයි යාගේ හිතේ බරගතියක්, ඔය රළු ගතියක්, හරියට නිකන් අර ඔළුවෙන් ඔළුවට ගලක් තිබ්බ වගේ ගතියක් දැන් මේ පහළ වෙන්නේ. දැන් ඇත්තටම මෙතන හිර වීමක් වෙන්නේ වෙන අරමුණකට යාම නිසා. කලින් හිටියේ අරමුණක් රහිතව. මම දන්නේ තේරෙනවද කියලා? ඒ කියන්නේ මේ කතා කරන උපේක්ෂාව නිකන් අරමුණක් තුල පැලපදියම්ව හිටීම නිසා පහළ වෙච්ච උපේක්ෂාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඊට වඩා අරමුණකින් නිදහස් වීම නිසා අත්දකින්න උපේක්ෂාවක්.
දැන් මම අදහස් කරේ ස්වාමීන් වහන්සේ දැන් මම ගොඩක් කාලවිට මේ ස්වභාවය වෙනස් වීම තමයි අරමුණු කරන්නේ.
හරි.
මේ දැන් අකුසල සිතුවිලි එනකොට ඒ සිතේ ස්වභාවය වෙනස් වෙනවනේ. එතකොට තමයි සිටි අවදි වෙලා අපහුව හිටපු තැනටම එනවා වගේ.
ඔව්.
ගතියක් තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවයේ වෙනස් වීම අර ඉස්සර වෙනස් වුණු තරමට වෙනස් වෙන්න බෑ.
ඒක හරි.
ටික වෙනස් වෙන්න පුළුවන්. එතකොටම දක්ගාලා එනවා. ඒ කියන්නේ හැම දෙයකටම මෙහෙමයි ස්වාමීන් වහන්සේ. ද්වේෂයට එකයි හැබැයි දැන් ජීවිතේ ගත කරනකොට දැන් දරුවෙකුට සෙනෙහස දක්වන එක ලැකියාවේ ප්‍රොමෝෂන් එකක් හම්බුනහම ඒ වගේ සතුටක් ඇති වුණා වුණත් අර ඉස්සර වගේ පිනා යන විදිහට සතුට වෙන්න බෑ. එකක් සතුට දැනීගෙන එනකොටම ආපහු තිබුණටම එනවා වගේ. මට තේරෙනවා මේ නිකන් හිත පොඩි වෙලා වගේද වගේ ස්වභාවයක්.
නැහැ ඔතන පොඩි වෙලා කියනට වඩා අපිට කියන්න වෙන්නේ අර දැන් එහෙනම් ඔතන සාමාන්‍යයෙන් හිතේ තියෙන ස්වභාවයක් නැත්නම් හිතේ පැවැත්විය යුතු ස්වභාවය තමයි ඔය එක්සයිට් නොවෙච්ච මට්ටම. ඒ කියන්නේ නිකන් ආවේගශීලී නොවුන මට්ටම. ඒක තමයි යාගේ නිකන් මධ්‍ය ලක්ෂය වෙන්නේ නැත්නම් මධ්‍ය රේඛාව වෙන්නේ අන්නේ ඒක. නමුත් මේ මධ්‍ය රේඛාවේ එයා හැමතිස්සෙම උච්චාවච භාවයන්ට ලක් වෙනවා. එක උඩට යනවා නැත්නම් යරට යනවා. යමක් හරි යමක් ඔන්න නැත්නම් අපි මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමු අටලෝ දහමින් කම්පා නොවන ස්වභාවයේ තමයි දැන් මේ කතා කරන්නේ කතිය. අටලෝ දහම කියන්නේ ලාභයක් ලැබුණාම ඔන්න උද්දීපනයට ලක් වෙනවා. ප්‍රශංසාවක් ලැබුණාම ඔන්න උද්දීපනයට ලක් වෙනවා. එහෙම නැත්නම් කීර්තියක් ලැබෙනකොට ඔන්න උද්දීපනයට ලක් වෙනවා. එහෙම නැත්නම් අලාභයක් වුණාම ඔන්න අඬනවා, වැළපෙනවා, වැටෙනවා. එහෙම නැත්නම් කවුරු හරි බනිනකොට ඔන්න අඬනවා, වැළපෙනවා, වැටෙනවා. අපකීර්තියක් පැතිරෙනකොට අඬනවා, වැළපෙනවා, වැටෙනවා. ඒතර මේකනේ සාමාන්‍යයෙන් උඩ යට යාමක් කියලා කියන්නේ. එතකොට මේ කරන ප්‍රතිපදාවේදී ඔය උඩ යට යෑම උච්චාවච භාවයන් එන්න එන්න අඩුවෙවි හිත මධ්‍යස්ත වීම හිතේ පරිණත බවක් මොහුකුරා යාමක් තමයි එහෙමනම් සිද්ධ වෙන්න තියෙන්නේ. කොයි දේ ආවත් නිකන් අර ෂොක් ඇබ්සෝබර් එකක් වගේ තමයි. ඒක දරන්න පුළුවන් ගතියක්. ඒකෙන් වැඩි උඩ පනින්න යන්නෙත් නැහැ. හිත වට ගන්න යන්නෙත් නැහැ. හිත ඉන්න නිකන් මැද්දේ ඉන්න ගතිය තමයි වැඩෙන්න තියෙන්නේ. ඔව්. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේක හරි වියලි මාර්ගයක් කියලා. දැන් මුලදී නිකන් වියලි ගතියක් වැටෙන්න ඉඩ තියෙනවා. මොකද අර ඉස්සෙල්ලා තරම් උඩ පයින් යන්න නැති නිසා, hina වෙන්න යන්න නැති නිසා මේ එහෙම වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් දැන් ඔය දැන් අපේ ලොකු සන්නාසිගේ එම් ප්‍රකාශ ටිකක් එහෙම ඇහුවොත් ඕන තරම් hina වෙනවා ඇහෙනවනේ නේද? ඒ නිසා ඒක නෙතෙන්දි සතුටේ අඩුවක් කියන එකට වඩා මට නම් හිතෙන්නේ අර ඒක තුල ඒක තුලම පළපදියම් වෙලා ඉන්න ගතියක්, ඒකම ඉල්ලන ගතියක්, ඒකම නිකන් අර මේ පුංචි දරුවෙක් අම්මා ගාවම ඉන්නවා වගේ නිකන් එහෙම ගතියක් නෑ දැන්. ඒ වෙනුවට තමන්ට තනියෙන් ඉන්න පුළුවන් ගතිය. තමයි එතකොට හැදිලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ මේ මේ සිහිය අපි උත්සාහයක් නැතුවමයි ඇති වෙන්නේ. ඒක
ස්වභාවිකද
ස්වාමීන් වහන්සේ? කියන්නේ මම
ගන්නව නෙමෙයි. හරි. නිකම්ම. හරි. සම්පූර්ණ ඇත්ත. කියන්නේ දැන් මුල් කාලෙදී අපිට වෙලා තියෙන්නේ හිත අරහෙදුවනවා මෙහෙදුවනවා හිතේ නැහැ කිසි පිළිවෙලක්. ඉතින් එතකොට අපි මොකද කරන්නේ? උත්සාහයෙන් සිහිය පිහිටවනවා. වීරයවන්තව සිහිය පිහිටවනවා. වීරයෙන් සිහිය පිහිටවලා අපිට ඕමන අරමුණේ හිත රඳවනවා. එහෙම තමයි අපේ හිත හික්මෙව්වේ. පස්සේ දැන් මේ කතා කරන උපේක්ෂා මට්ටමේදී එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔය කිව්වා වගේම මෙතන දැන් තියෙන්න ඕනේ નિરાයාස සතියක්. નિરાයාසයෙන් තියෙන සතියක්. බොහොම සරල සතියක්. ඒක ඇවිල්ලා උරුම වෙච්ච සතියක්. ඒක ඇවිල්ලා કૃතිමව ඇති කරගත්ත සතියක් නෙමෙයි. චේතනාපූර්වකව පහල කරගත්ත සතියක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ හිතට උරුම වෙච්ච සතියක්. ආවේනික වෙච්ච සතියක්. මම
මේක දවල්ට
ඔව් ඒක තමයි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඉතින් දෙකට මේ වගේම ඉතින් කමටහන් ඉදිරිපත් කරන්න භාවනාව වඩන්න ඉතින් එතකොට දිගට කරගෙන යන්නයි තියෙන්නේ.
එහෙමයි
ස්වාමීන් වහන්සේ බොහොම පිටේ සන්නයි.
ඊළඟ දහම් ගැටලුව බන්ද ජීව මහතා ඉදිරිපත් කරන්න පුළුවන්. බන්ද ජීව මහතා ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ඔව් ස්වාමීන් වහන්සේ මම අවදුරටත් මේ ඔය අනිසිත ස්වභාවයෙන් කොහොම වෙනකොට දැන් මට මේ වගේ අත්‍යවශ්‍ය ලැබෙනවා මිටින් දෙක ඒ කියන්නේ අනිසිත ස්වභාවය දැන් නිකන් નિરાයාස ස්වභාවයක් වගේ බවට දැනෙනවා.
හරි.
ඒ කියන්නේ ඉන්ද්‍රියන් හරහා රස කන නාසය කය හරහා දැනෙන කිසිම දෙයක් නිසා බොහෝ විට මොකක් සිත කරන්නේ නැහැ. නමුත් ඉන්ද්‍රියන් විට හිතපු ගමන් සිත තුළින් මතුවෙන යම් අරමුණක් වගේ දෙයක් නිකන් විදුලි කැටිල්ලක් වගේ මතුවෙනවා. මතුවෙන කොටම නිකන් එතකොට තේරෙන්නේ දැන් තමයි මට සිහිය ආවේ වගේ එකක්. එතකොට ඒක එතනින්ම ඉවරයි. ආයෙත් අර ස්වභාවයම ඉන්නවා. ඒ දැනගැනීම නිවරදිද?
ඒ දැනගන්න එක නිවරදි. ඒ කියන්නේ වෙනත් පැත්තකින් කියනවා නම් ඒ කියන්නේ සිහිය තිබිලා තියෙනවා. නමුත් සිහිය පෙන්නුම් කරන්න දෙයක් තිබිලා නැහැ. නේද? දැන් අපිට දැන් ඒ කියන්නේ අපිට දැන් ඉරේ ආලෝකය තියෙනවා. හැබැයි ඒක පරාවර්තනය වෙන්න දෙයක් නැත්තම් වස්තුවක් නැත්තම් ආලෝකය තියෙන බව අපි දන්නේ නැහැ. දැන් රැට වෙන්නේ ඒකනේ නේද? රැට ඉර නැති වෙලා නැහැනේ. රැට ඉරේ ආලෝකය තියෙනවා. හැබැයි හඳවත් නැත්තම් අපි දන්නේ නැහැ මේ ඉරේ ආලෝකය තියෙනවා කියලා අවකාශයේ. නමුත් හඳ තියෙනකොට අන්න හඳේ වැදිලා ඒ ඉරේ ආලෝකය අපිට පේනවා. එතකොට ඔන්න දැනගන්නවා මේ ඉර එළිය තාම තියෙනවා. නමුත් මේ හඳේ වැදිලා මේ දැන් ඔන්න පරාවර්තනය වෙනවා. ඒ හරහා ඔන්න අපි තේරුම් ගන්නවා ඉර එළිය තිබෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ අපේ හිතේ සතිය නැති වෙලා නෙමෙයි සතිය තියෙනවා. ඒක નિરાයාස සතියක් බවට පත් වෙලා තියෙනවා. නමුත් යම්සි සංසිද්ධියක් නැහැ ඒක තියෙන බව පෙන්눔 කරන්න. දැන් ඔන්න වාකාරි දෙයක් සිදුවීම තුලින් මේ පවතින සතියේ පැවැත්ම පෙන්눔 කළ දින තියෙනවා.
එහෙම පැහැදිලි සමහරු මට මේ අවස්ථාව පොඩ්ඩක් තේරුම් ගන්න බැරුව මම දැනුවත් මේ සතිය නැත්ත මෙතන කියන වගේ සබාලක් නමුත් හිත කිසිම දෙයක අසුරු කිරීමකුත් නැහැ. ඔහේ ආත හොරු කිරුදු තද සුන්නව ඒකනේ. අරක මතු වෙන්නේ අතටම සිත හරහා මතු වෙච්ච නිකන් අරමුණකින්ම විතරයි.
අරමුණකින් ඔව් අරමුණකින් ප්‍රකාශ වෙනවා නේද?
ඔව්. ඒක දෙලක් වගේ ඒක දකින්න කොට එතන දැන් තමයි මට සීයාවේ කියන වගේ එකක් තමයි දැනෙන්නේ. ඒකයි මම
ඔව්. හොඳයි.
හොඳයි සෞඛ්‍ය
සේවාව පැහැදිලි
ඊළඟ දහම් ගැටලුව පාලිත සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි සෞඛ්‍ය සේවාව.
ඔව් එහෙනම්.
ශ්‍රුතමය ප්‍රශ්නයක් ඇත්තටම මේක මට අවබෝධ කරගන්න අවබෝධ වෙන්න ඕන. ඒ වගේ මම දන්නවා මේක මම තුලින් දකින්න ඕනයි කියලා. කෙසේ වුණත් මට හිතනවා මේ ස්වාමීන් වහන්සේ කෙටියෙන් හරි මේක අහන්න ඕනේ. මොකද මට මේක නිකන් සිතයන් බලන්න කිසිම කරන්නේ රැවදිනවා. මම ස්වාමීන් වහන්සේ සාමාන්‍ය දිනපතාම කායන පස්සනාව ආනාපාන වෝකින් මෙඩිටේෂන් කරමින් මේ කම්බේදනාවන් බලමින් නැතිවීම නැතිවීම ආදී වශයෙන් ඊට පස්සේ බලක් කියලා දැසිතු විදියාව ඒවත් බැහැර කරමින් මේ ඔටෝමැටික්ලි මේකකින් යනවා. ඉතින් මම නැවත නැවතත් මේක සිදු කරමින් යනවා හැකියාවක්. ප්‍රශ්නේ තියෙනසයිනල් දැන් මට ඒක මට භාවනා කරනකොට මට සීතනා බලක් කියලා වත ඕ මේ රූප ධර්ම වලින් තමයි මේක නාම ධර්ම ඇති වෙන්නේ කියලා ඒ දවසක් ස්වාමීනාස් කිව්වා. ඒ වගේම සන් ලුකු ස්වාමීන් වහන්සේ මට මතක කිව්වා මේ ද්‍රව්‍ය වලින් අද්‍රව්‍ය තියෙනවායි කියලා. ඉතින් මම ආසයි කැමති ස්වාමීන් වහන්සේ දැනගන්න දැන් අතර බලක් ගන්න රූප එතකොට මට නාම ධර්ම තියෙනවා වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා බ්‍රහ්ම මට පුළුවන් සංස්කෘතියෙන් කියන්න පුළුවන් ධර්මයේ නාම රූප මේ පරිච්ඡේදය කියන්නේ මම දන්නා මේක තමයි කවුරුදයක් කියලා සාවින අද මේක අවබෝධුනු තියෙන අපි නිවන් කියලා තමයි මම අහන්නේ මම තේරුම් එක ටිකක් කරන්නේ කියලා ඉන්න පුළුවන් සාවින සරලව මොකද මේ නාමරි පරිච්ඡේදානි කියලා මම ලොකු සාවින දවසක් මේ වගේ කීපින් ඉස්සලා ඒක මට කරගෙන ඉන්න මේ අමුළු ලබ කන්ටි පාදි මට තෝ සයිලන්සින් අහනවා හරි කිව්වා ඔය ටිකක් කරේ වැඩ කියලා ඉන්න කියලා උගාන ලොකු සාවින සර පදක් මේ කියලා දෙන්නේ
නෑ ඔතන ඉතින් අපි හුඟක් එහාට ගිහිල්ලා ඕක තේරුම් ගන්න හදනවා වෙනුවට අපිට පුළුවන් සරලව පොඩ්ඩක් තේරුම් ගන්න දැන් උදාහරණයක් වශයෙන් අපි හිතාගෙන ඉන්නේ මෙතන කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා මමෙක් ඉන්නවා මම ඇවිදිනවා මම කනවා බොනවා මෙහෙම ඉතින් හටගත්ත මේ මානසිකත්වයක්නේ අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ එතකොට දැන් අපි භාවනාවක් කරන්න ගිහිල්ලා විපස්සනාවක් කරන්න ගිහිල්ලා අපි පොඩ පොඩ අපේ සතිමත් බව අවදි කරගෙන හිතේ ඒකාග්‍රතාවයක් පවත්වමින් ඒ භාවනාව වඩනකොට ඒ අපි හිටිය මුලාවෙන් අත මිදිලා මේ කයද්දිහා හිතද්දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න කෙනෙක් යම්සි පෙළඹීමක් යම්සි උත්සාහයක් දරන. අන්න ඒ දරන උත්සාහයේ එක්තරා අවස්ථාවක් තමයි ඔය නාම රූප පරිච්ඡේදයක් වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපි සක්මනකට ගිහිල්ලා සක්මන් කරන්න කයට ඉඩ දීලා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. දැන් එතනත් තියෙනවානේ එක්තරා අන්දමක දෘෂ්ටි කෝණයේ වෙනසක්. දැන් අපි මෙතන හිතන් හිටියේ මම ඇවිදිනවා මේ කය මේ ඒ මම ඇවිදිනකොට ඉතින් මට මොනවා හරි දැනෙනවා. එහෙම නැත්නම් මම ඇවිදිනවා හැබැයි මම වෙන මොනවා හරි කල්පනා කර කර ඉන්නේ. ඒ ඇවිදින කයත් එක්කවත් මම නැහැ. හැබැයි දැන් ඔන්න මම ඇවිදිනවා කියන සංඥාවෙන් ඔන්න යනවා. හැබැයි කාලයක් කොහොම යනකොට මම හදා ගන්නත් බැරි වෙලා දැන් ඔන්න ඇවිදින එක ගැන බලන් ඉන්නවා. දැන් කැවිදිනවා, කකුල් ලෙස වෙනවා, ස්පර්ශ වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේක නිකන් දැනෙනවා නිකන් ඔරුවක් පදිනවා වගේ ඇවිදිනවා, බයිසිකලයක් පදිනවා වගේ ඇවිදිනවා. ඔන්න ඔහමත් ඉතින් වෙනවා. පස්සේ ඒකත් එහාට ගිහිල්ලා දැන් ඔන්න පාදේ තද ගතියක් දැනෙනවා, රළු ගතියක් දැනෙනවා, උණුසුමක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා, කම්පනයක් දැනෙනවා, සෙලවීමක් දැනෙනවා. ඔන්න වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ ධාතු සමූහයක් තමයි දැන් දැනෙන්නේ. දැන් අර කලින් හිටිය මමෙක් ඇත්තෙත් නැහැ. කලින් තිබිච්ච මේ තනි ඒකකයක් වශයෙන් අපිට පෙනිච්ච කයක් ඇත්තෙත් නැහැ. මගේ කියාගත්ත මොකක්වත් ශරීරයක් ලස්සනක් දුකක් සැපක් උස මහත ඒ මොකක්වත් නැහැ. ඒ වෙනුවට ඒ සංකල්ප ඔක්කොම අයින් වෙලා දැන් තියෙන්නේ හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක්. ධාතු සමූහයක්. එතකොට මේ ධාතු සමූහයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නේ මොකකින්ද? ඒ ධාතු සමූහයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම සඳහා නාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. මේ ධාතුන්ගේ විවිධ ලක්ෂණ හඳුනාගන්නේ නාම ධර්ම අනුසාරයෙන්. එතකොට එහෙමනම් දැන් මෙතන කෙනෙකුට වැටහෙනවා දැන්තර රූපීය ක්‍රියාකාරීත්වයක් තියෙනවා. රූප ධර්මවල පෙළගැසීමක් තියෙනවා. ඒ රූප ධර්මවල පෙළගැසීම හඳුනාගන්නවා නාම ධර්ම අනුසාරයෙන්. තොර මෙතන මෙන්න මේ රූප ධර්මත් ඒ රූප ධර්ම හඳුනා ගන්නා නාම ධර්මත් හැරුණුකොට වෙන කිසිවක් නැහැ. එහෙමනම් මෙතන තියෙන්නේ නාම ධර්ම වල පෙළගැසීමකුත් රූප ධර්ම වල පෙළගැසීමකුත් පමණයි. නාම රූප වල වෙනසක් තමයි නැත්නම් නාම රූප සමූහයක් තමයි දැන් මෙතන තියෙන්නේ. ඔන්න ඔය தත්ත්වය තමයි සාමාන්‍යයෙන් අසරලව තේරුම් ගන්න පුළුවන් නාම රූප පරිච්ඡේදයක් කියලා. දැන් මෙතන මමෙක් නැහැ, මෙතන පුජ්‍යලයක් නැහැ. මෙතන දින රූප ධර්මවල විකාශනය වීමක්, ඒ රූප ධර්මවල විකාශනය හඳුනා ගන්නා නාම ධර්ම සමූහයක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. ඒතර ඔන්න ඔකට අපි සාමාන්‍යයෙන් කියනවා නාම රූප පරිච්ඡේදයක් කියලා.
නාම රූප විකාශනය කරනවා,
ඒකම ඒකට නමක් දීලා නමක් නොදුන්. දැන් මෙතනදී නමක් දීම නෙමෙයි වැදගත් වෙන්නේ, ඒ රූප ධර්ම වල ලක්ෂණ තේරුම් ගැනීමක් තියෙන්නේ. ඒ නමක් දෙනවා කියන එකත් සංකල්පනේ. දැන් හිතන්න, දැන් පඨවි ධාතුව, දැන් ඒවයිල මේ අපි දීපු නම්නේ, ඒව නෙමෙයි වැදගත් වෙන්නේ. පඨවි ධාතුව නිරූපණය වෙන යම් සියුම් ලක්ෂණ ස්වභාවයක් තියෙනවා. තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක්, සමායන මේ උණුසුම සිසිලස තේජෝ ධාතුව, තද ගතියක්, රළු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, අන්න ඒ ලක්ෂණ වලින් තමයි තද ගතිය මේ පඨවි ධාතුව නිරූපණය වෙන්නේ. අන්න ඒ ලක්ෂණ තමයි හඳුනා ගනිමින් යන්නේ. ඒවට නම් දෙනවා කියන්නේ ඊට එහා ගිය මට්ටමක්, ඒ වෙන සංඥා මට්ටමක්. ඒක වැඩක් නෑ අපිට. ඉතින් ඒකත් ඉතින් නම් දුන්නොත් ඉතින් ඒකත් නාම ධර්ම තමයි. ඔව්.
ඕකම සයින් වන්සර් මහවිදාන සූත්‍රයේ ආනන්දහඳුරෝ මේ සුභාන්දුම් කියන්නේ තනාරාමේ නමක් නැත්නම් නාමයක් නැත්නම් රූපේ ඒකම
මහවිදාන සූත්‍රය. ඔව් ටිකක් එහෙම යන්න එහෙම කියන්න පුළුවන්. එහෙනම් මොකද්ද ඒ මට මතක නැහැ. අදිවචන සම්පස්ස ඔව් අදිවචන සම්පස්සය ගැනයි තවත් වචනයක් එනවා. පටික සම්පස්සය. පටික සම්පස්සය. ඔව්. ඔව්. ඒ කියන්නේ මේ රූප ධර්ම වල තියෙන ඒ తත්වය හඳුනාගන්නේ නාම ධර්ම වල තියෙන අදිවචන සම්පස්සයෙන්. නේද? ඒවට දීපු නම්. ඔව්. ඔව්. එච්චර දුර නොගියත් ඉතින් මෙතන සරලව තේරුම් ගන්න තියෙන්නේ මෙතන රූප ධර්ම වල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය නාම ධර්ම වලින් හඳුනා ගන්නවා. ඒ හැර මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා දෙයක් මෙතන නැති ගතිය හුදෙක් නාම ධර්ම වල පෙළගැසීමක් කිය මෙතන තියෙන නාම රූප ධර්ම වල පෙළගැසීමක් කිය මෙතන තියෙන්නේ කියන එක තමයි තේරුම් ගන්නෙ.
ඒසාරයි
කියන්නේ මේක පිටින් පිටින් කරගෙන යනකොට මේක තමයි අන්තිමට විරාමෝද වෙන්නේ කපාව. නාම රූප පරිච්ඡේදය කියන්නේ විපස්සනාවේ එන මූලික හැඳින්වීමක්, මූලික අවබෝධයක්. පස්සේ තමයි මේ නාම ධර්ම වල තියෙන අනිත්‍ය ස්වභාවය, රූප ධර්ම වල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය. ඒතර ඒවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ස්වභාවය, ඒ වගේ ඒවා තේරෙන තව තව එහාට යනවා. ඒතර විපස්සනා ඥාන වශයෙන් පෙන්වුම් කරලා තියෙන මේ විදිහට තමයි. නාම රූප පරිච්ඡේදය කියන්නේ මුලම එන කැලලක්. ඊට පස්සේ තමයි එහාට ගිහිල්ලා පච්චේ පරිග්ගහ ඥානය, උද්‍යබ්බේ ඥානය ඔය විදිහට දිගට යන්නේ.
මේ වගේ දේවල් නිදි කිරුවට කමක් නැත්තා භාවනාවේ.
නෑ. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. මේ එකක්වත් අපි පොතේ තිබුණා කියලා භාවනාවේදී මෙනෙහි කරන්න නෙමෙයි
තියෙන්නේ.
ඔව් අන්නාටි. ඒ කියන්නේ මේවා අපි අහගත්තා කියලා පොත්වල ලියලා තිබිච්චා කියලා අපි මේවා කල්පනා කර කර භාවනා කරන්න ගියොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. අපිට මේක අපේ භාවනාවට රිංගවන්න හදන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අපි භාවනාව යන්න ඕනේ වෙනමම. භාවනාව බොහොම ආධුනික මනසකින්, පුංචි දරුවෙක්ගේ වගේ අර නැවුම් මනසකින් තමයි භාවනාව වඩන්න තියෙන්නේ. ඒ භාවනාව වඩාගෙන යනකොට ඒ ලැබිච්ච අත්දැකීම විග්‍රහ කර ගැනීම සඳහා භාවනාවෙන් එපිටදී තමයි මේ සුතමේ ඥානය පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට තේරෙනවා මේ භාවනාවෙන් මොකද්ද අත්දැකීමක් ලැබුණා. මොකද්ද ඒ අත්දැකීම? මොකක්ද ඒ සම්බන්ධයෙන් දහමේ ප්‍රකාශ වෙන්නේ? එතකොට තමයි අන්න මේ විවිධ ඥාන සම්බන්ධයෙන්, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් අපි ගාව තියෙන යම්සි දැනුමක් එක්ක මේක සංසන්දනය කරන්න පුළුවන් ගතිය එතකොට ඉතින් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි භාවනා කරද්දි මේ එකක්වත් අපි ඔළුවට දාගත්තොත් ඒකම බාධාවක් වෙනවා.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව දයා විතානගේ ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරවන් සරණයි කරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
සන්නන්තේ එනවා.
එනවා.
මම ප්‍රශ්නේ මම ඇත්තම ප්‍රශ්නයකට වඩා මේ අවස්ථාවේ ඉන්නීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කලු ඒ සම්බන්ධව මම ඊමේල් එකකින් සනාතර කියලා ඇති. දැන් අපි සයින්වන්සේ මදුපිණ්ඩික සූත්‍රයෙන් පටන් අරගෙන ඒ සිද්ධාන්තමය දැනුම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී භාවිත දැනුමක්. ඒ කියන්නේ අපිට ප්‍රායෝගිකව පරිගණනය කරන්න පුළුවන් දැනුමක් බවට සංක්‍රමණය වුණා හැරෙව්. එතකොට මේ විද්‍යට අනුගාමීව දේශනාවලිය කරගෙන යෑමදී අපිට මේ දේශනාවල තියෙන හරය වඩා වැදගත් විදිහට අවබෝධන ස්වභාවයක් පේනවා. දැන් මේ ඉල්ලීම තියෙන සයනාසි දැන් සයනාසියේ පොඩ්ඩක් මතක් කරා. මෙතෙන්දී අපිට මට මතකයට නැගුණා මේ මධ්‍යම නිකායේ පළවෙනි සූත්‍රයේ මූලපරියාය සූත්‍රයේ මේ පෘථිවිය ආශ්‍රිතව මංජනාව තුළින් වෙනදේත් ඒකේ නිදහසින් සම්බන්ධවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අස්මිමානේ සම්බන්ධ කරගෙන. එතකොට මට හිතෙනවා ඉල්ලීමක් විදිහට සයන්දාසි මේ දේශනාවලියට මේ මූලපරියාය සූත්‍රයේ ටිකක් ගැඹුරු වුණත් මේ සම්බන්ධව විග්‍රහ කරනෝ නම් අපිට දැන තියෙන දැනුම ඊට වඩා පුළුල් කරගන්න පුළුවන් දෙයක් කියලා. ඉතරයි සයන්ද අවසරයි මේ සයන්දාසිට ඉල්ලීමක් තමයි මේ කළේ.
හොඳයි ඇත්තටම හොඳයි තෙරුවන් සරණයි. අද මම ඒකෙන් පුංචි වචනයක් අරගත්තා. අර මා මඤ්ඤි කියන වචනය ඒ සේක පුජ්‍යලේ තමන්ගේ හිතට අවවාද කරගන්නා ආකාරය මූලපරියාය සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ඉතින් බලමු අපි උත්සාහන්ත වෙලා ඉදිරියේදී ඒ සූත්‍රයත් සම්බන්ධ කරගන්න. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව චමීර බුද්ධදාස ඉදිරිපත් කරන්න පුළුවන්.
අස්රා ස්වාමීන් වහන්සේ මම ඇහෙනවද?
ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මේ ගැටලුව අද ධර්මදේශනා ආශ්‍රයෙන් ඉන්ද්‍රිය භාවනා ආශ්‍රයෙන් උභවස්සේටින් දේශනා කළා. අපිට මේ භාවනාව ඇත්තම වෘක්ෂ මූලයක ඒ වගේ කරන්න පුළුවන් කියලා. නමුත් මට හැදිච්ච හැඟීම තමයි මේ කෙරියුත්තේ ඇත්තම අපි අරමුණු ගන්න අවස්ථාවකදී නෙමෙයිද කියලා ප්‍රශ්නයක් මතුවුණා.
සම්පූර්ණ නැත්ද? මම මහත්යෙක් එකඟ වෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී අර බුදුරජාණන් වහන්සේ අවවාදයක් දෙනකොට ඒ අර ප්‍රශස්ත මට්ටම කියලා තියෙනවා. මෙන්න තියෙනවා ගස් මුල්, මෙන්න තියෙනවා ශුන්‍යාගාර කියලා භාවනා කරන්න. මේ කාලේ අපතේ යනින්න එපා කියලා ඉතින් අර පොදුවේ අවවාදයක් කරලා තියෙනවා. නමුත් ඉතින් අර සූත්‍රයේ අන්තර්ගතය දිහා බැලුවාම ගහ මුල ඉඳද්දි නෙමෙයි සමාහලට හිතේ මනාපයක් පහළ වෙන්නේ. ගහ මුල ඉඳද්දි නෙමෙයි හිතේ අමනාපයක් පහළ වෙන්නේ. මහත්යෙක් ඒ වගේම අනිත්‍යයත් එක්ක කතා කරද්දී අපි රාජකාරී කටයුතු වල නිරත වෙද්දී කමනබ්බිමනක් යද්දී එතකොට තමයි මේ මනාපමනාපකම් හිතේ පහළ වෙන්නේ. එතකොට තමයි මේ භාවනාව වඩන්නත් තියෙන්නේ. ඒ නිසා දැන් මුල සූත්‍රයේ මේ විස්තර කරපු මුල සියලුම කොටස් දිහා බැලුවාම චක්ුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. මෙතන සඳහනක් නැහැ මේ ගහ මුල ඉන්න ඕනේ කියලා. එතන සඳහනක් නැහැ මේ ශුන්‍යාගාරයේ කී කියලා. එතන කියන්නේ එහෙන් රූපයක් දැකලා මනාපයක් පහළ වෙන්න පුළුවන්. ඒක කොතනත් වෙන්න පුළුවන්. කොහෙදිත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භවනාව වඩන්න අහවල් තැන කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඕනම තැනක ඕනම අවස්ථාවකදී කරන්න තමයි මේක තියෙන්නේ.
එහෙමයි. අනතුරු කිව් දෙයක් උපේක්ෂා සාගර තත්වයකටපත් වෙන්න නම් අපි උපේක්ෂා සාගර තත්වය ගැන පෙර දැනීමක් තිබිය යුතුයි නේද? ඒ දැනීම ඇති කරගන්නේ කොහොමද? මම දැන් රාම්‍ය මාත්‍යතුරු පොඩක් ටච් කළා. මේ දැනීම ඇති කරගන්නේ දැන්නේ කෙසේද? ඒ උපේක්ෂා සාගර ස්වභාවය
ඒක මං මහත්තයා අද දේශනාවේදී මුලදීම විස්තර කරා. අද මං උදාහරණයක් ගත්තේ වේදනානුපස්සනාව. වේදනානුපස්සනාවක් වඩලා කොහොමද මේ උපේක්ෂාව හඳුනගන්නේ? දැන් මං හිතන්නේ මං ගිය සතියේදී විස්තර කරා ධාතු මනසිකාරයක් පැත්තෙන්. ධාතු මනසිකාරයක් වඩලා කොහොමද මේ උපේක්ෂාවට හිත ගන්න? ඉතින් ඔය ආකාරයෙන් සතිපට්ඨානයේ ඕනම කොටසක් වඩලා ඔය උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ සතිපට්ඨානයේ තියෙනවා මේ උදාහරණයක් වශයෙන් තියෙනවා නම් කායනුපස්සනාවේ කර්මස්ථාන 14ක් තියෙනවා, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, කායි ධම්මානුපස්සනාවේ කර්මස්ථාන ඒ කියන්නේ ප්‍රධාන කොටස් වශයෙන් ගත්තොත් පහක්. ඒ ඔය හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ ඒ වඩපු භාවනාවේ යම්කිසි ප්‍රතිඵලයක් වශයෙන් අපිව ගෙනල්ලා තියෙන්නේ ඒ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන මට්ටමට. අන්න ඒ මට්ටම තමයි අපි මෙතන මේ කතා කරන උපේක්ෂාව කියලා තේරුම් ගන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි.
හොඳයි. තේරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළු සුරංගනී මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මම මේ ගිය සුමානේ තහවුරු ප්‍රශ්නකට එක්කම මේ සැරේ තියෙන්නේ ප්‍රශ්නෙටම අදාළව වගේ අපි සාමාන්‍ය ජීවිතේ කටයුතු කරනකොට තමයි මට දැනෙන විදිහට ගොඩාක් වෙලාවට මනාප අමනාපකම් අපි අත්දකින්නේ භාවනා කරනකොට මනාප වුණත් අමනාප වුණත් උත්සාහ කරන්නේ දිහා බලාගෙන ඉන්නනේ ඒ වුණාට අපි ක්‍රියාත්මක වෙනවා මනාප අමනාපත් එක්ක සාමාන්‍ය ජීවිතේදී ඔබ වහන්සේ කිව්වා ඒ වා දිහා පටිච්ච සමුප්පන්නව සංගතව ඕනාරිකෝ බලන්න කියලා එතකොට එකන කොහොම මොකක් හරි එක උදාහරණකින් මේ විදිහට බලන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද
හොඳයි මං හිතනවා යන් උදාහරණ කීපයක් මං දුන්නා කියලා ඉතින් අපි හිතමු දැන් ඔන්න භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක් එයා දැන් ටිකක් ඉතින් ආනාපාන සතියක් වැඩුවා මොනා හරි තව ධාතු මනසිකාරයක් වැඩුවා වේදනානුපස්සනාවක් වැඩුවා ඉතින් ඔය ටිකක් කාලයක් වඩනකොට එයාට තේරුණා ඔය අපි කතා කරපු උපේක්ෂාව එයාට දැන් පුළුවන්කමක් තියෙනවා අරමුණක් ඇසුරු නොකරන ස්වභාවයක හිත පවත්වන්න ඉතින් හැබැයි ඉතින් අපි තියෙතමු මෙයා තාම තරුණ කෙනෙක් කියලා දැන් ඉතින් ගෙදරදී මේක වැඩුවා හැබැයි ඉතින් දැන් පොඩ්ඩක් ඒ වගේ උත්සාහවන්ත වෙන අවස්ථාවේදී ඔන්න එයා දැන් බස් එකට නගිනවා දැන් ඉතින් ගමනක් යන බස් එකේ නගිනවා. බස් එකේ නැග්ගාම ඉතින් එතන ඉන්නවා ටිකක් ලස්සන ගැණු ළමෙක්. ඉතින් මේ ගැණු ළමයා දැක්කහම දැන් ඉතින් අර උපේක්ෂාව මතක නැති වෙනවනේ. උපේක්ෂාව මතක නැතිලා ඔන්න ආයි හිතේ මොකක් හරි දුවන්න පටන් ගන්නවා. ආයි ප්‍රපංචයක් වැඩෙනවා. ආයි ඉතින් හිත කියවන්න පටන් ගන්නවා. හිත නිකන් නැගිටලා එනවා. ඊට පස්සේ ඉතින් හිත ආයිත් අර පරණ පුරුද්දට යන්න පටන් ගන්නවා. ඉතින් මෙයාට මේක මතක් වුණොත් මේ අපි කතා කරපු ඉන්ද්‍රිය භාවනාව මතක් වුණොත් එතෙන්දී එයාට පුළුවන් තේරුම් ගන්න කොහොමද මෙයා මේ හිත කොහොමද මේ අලුත් තත්ත්වේ ගොඩනගා ගත්තේ මුලින්ම සිද්ධ වුණේ ඇහැට රූපයක් ආපදාගත වීමක් මේ ඇහැයි රූපයයි අතර ගනුදෙනුවක් මුලින් සිද්ධ වුණේ එතනින් තමයි දැනුවත් උනේ ඔන්න මොකද්ද රූපයක් ඇහැට ආපදාගත වුණා කියලා ඊට පස්සේ තමයි ඒ හරහා වේදනාවක් පහළ වුණේ. හැබැයි ඒ වේදනාව ටිකක් සැප වේදනාවක්. ඉතින් ඒ නිසා තමයි තවත් ටිකක් ඕමනාවෙන් බැලුවේ. කවුද මේ ගෑනු ළමයා? ඔන්න දැන් ගෑනු ළමයෙක් කියලා තවත් තේරුම් ගත්තා. ඔන්න දැන් අහවලා කියලා තේරුම් ගත්තා. නැත්තම් එයාගේ හැඩහුරුකම් තව ටිකක් බැලුවා. එයාගේ මූණ දිහා තව ටිකක් බැලුවා. අතපය දිහා තව ටිකක් බැලුවා. ඇඳුම් පැළඳුම් දිහා තව ටිකක් බැලුවා. දැන් ඔන්න අර විතර්ක. දැන් ඔන්න හිතනවා. එයා කොහෙද ඉන්නේ? කාපුවද? බීපුවද? කොහෙන්ද නැග්ගේ බස් එකට? කොහෙන්ද බහින්නේ? මේ කොයි කොයි තැනද රාජකාරී කටයුතු කරන්නේ මෙයා විවාහකද අවිවාහකද ඉගෙනගෙන තිනවද කින්ද මන්ද ඔන්න දැන් කල්පනා කරනවා ඉතින් ඕවා කල්පනා කරනවා කියන්නේ ඉතින් ඊට පස්සේ ඉතින් තනිකර ප්‍රපංචනේ ඉතින් ඕවා හරහා ගිහිල්ලා තමයි දැන් මේ හිත ආයි පැටළුනේ ඒතර දැන් මේ පැටලිච්ච තත්වෙද්දී එයාට ඔන්න අපිට යන්තම් ඔන්න දැන් මෙතෙන්දි බ්‍රේක් ගහගත්ත කියලා දැන් ඔන්න තේරෙනවා අර කලින් තිබිච්ච උපේක්ෂාව තිබුණ නෑ ගෙදෙන්දින් ගෙදරින් පිට වෙනකොට නම් මම ටිකක් භාවනා කළා හිතේ අනිශ්චිත ස්වභාවයක් පාත්වගෙන තමයි මම පිටත් උනේ දැන් නම් ඒක දැන් ඇත්තේ නෑ දැන් 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 හිත තියෙන්නේ වෙනම නිකන් උසි ගැන්වෙච්ච තැනක බොහොම පැටලිච්ච තැනකයි හිත දැන් තියෙන්නේ මේ දැන් ඉන්න තැන කලින් හිටිය තැනට සාපේක්ෂව හරි රළුයි මෙතන තියෙන සකස් වෙච්ච ස්වභාවයක් මෙතන තියෙන්නේ මේ මම්ම කෑලි මූට්ටු කළා මගේ තියෙන රුචි අරුචිකම් අනුව මම එකතු කරලා හදාගත්ත සන්දර්භයක් දැන් තියෙනවා. අන්න ඒක තමයි දැන් තේරුම් ගන්න. එතකොට එහෙමනම් එයාට පුළුවන්ද ඒ හදාගත්ත සකස් කරගත්ත ඒ රළු ගොරහැඩි මට්ටමේ ඉන්නේ නැතුව අර සරල උපේක්ෂාවට යන්න. දැන් උතන වෙලා තියෙන්නේ අපේ හිත මුල් අපේ හිත කැමති නැහැ මේ සරල උපේක්ෂාවට. මොකද දැන් මේ දැන් හිතන්න මේ තරුණේ කැමතිද මේ හිත නිකන් ලාවට සරල උපේක්ෂාවක තියන් ඉන්න. එහෙම නැත්නම් තරුණයෙක් කැමතිද? ගෑනු මේ ගැන හිත හිතා සතුට වෙවි ඉන්න. මේ දෙකෙන් කොයිකද කැමති?
සතුට කැමති.
ඒකද වෙලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පපංචාබිරතා පජා නිප්පපංචා තතහගත. මහණෙනි මේ ප්‍රජාව මේ සාමාන්‍ය මිනිස්සයා මේ ප්‍රපංච කර කර ඉන්න පුදුම කැමැත්තක් තියෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ නිෂ්ප්‍රපංචයි. උන්වහන්සේගේ හිතේ ප්‍රපංච නැහැ. ඒ නිසා අපි මේ මේ ගඟයි දිගේ ඉහළට පීනන්න තමයි මේ හදන්නේ.
ස්වාමීන් වහන්සේ එතනදී පටිච්ච සම්පන්නයි කියන්නේ ඒ ප්‍රපංච සිදුවීමටද?
මේ තමයි මේක වෙනවා කියන්නේ තමයි. ඔව්. ඒ කියන්නේ ඒ ඒ දැන් ප්‍රපංචයක් දක්වා ආපු ගමන ඒ අවස්ථා පෙළ ගැසීම සිදු වෙන්නේ පටිච්ච සමුප්පන්නව.
සංකතයි කියන්නේ එතනදී
කොහොමද ඒ දිලා? ඔව්. එතනත් නිකන් ඊට ටිකක් සමාන ගතියක් තියෙනවා. දැන් සංකතයි කියවහම අපි කෑලි මූට්ටු කරන ගතියක්, අපේ රුචි අරුචිකම් එකතු කරපු ගතියක්, මේකට අපි දන්න දේවල් තව තව එකතු කරපු ගතියක්. ඒව හරහා තමයි මේක සකස් උනේ. ඒ පැත්තෙන් හිතුවා, මේ පැත්තෙන් හිතුවා, අතීතයෙන් අල්ලලා හිතුවා, අනාගතයෙන් අල්ලලා හිතුවා, අපි කලින් දැකපු දේවල් වලින් හිතුවා, අහපු දේවල් වලින් හිතුවා. අන්න ඒ විදිහට අර අපි එක එක කෑලි අමුණලා මේක ලස්සන කරන්නේ. අන්න ඒක සකස් කිරීම. ඒක සකස් කිරීම. මේ
ස්වාමීන්
වහන්සේ හොඳයි හොඳයි. හරි.
ඊළඟ දහම් ගැටලුව පතිරකයට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
අද පළමුවෙන් ඔබ වහන්සේට මේ පින් දෙනවා. මඩු පින්නික සූත්‍රය අපිට සිද්ධාන්ත වශයෙන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය භාවිත වශයෙන් දේශනා කිරීම ගැන ඒක අනන්ත වාරයක් පින් ස්වාමීන් වහන්සේට. මට දැන් ඉතන තියෙන ප්‍රශ්නය දැන් අපිට දැන් මුලින් පැහැදිලි කළා වගේ ප්‍රායෝගික ජීවිතයේදී අපිට උක බලන්න පුළුවන් අපිට මනාපමනා කියනකොට අපිට ඒක ඔය සංකතෝලාරික පටිච්චසමුප්පන්න විදිහට බලන්න පුළුවන් ගතිය තියෙනවා. නමුත් දැන් අපි චිත්තානුපස්සනාව කරගෙන යද්දී අපිට ඔය විදිහට මනාපමනා පේන අවස්ථාවේදී අපි උක සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි විදිහට බලනවා කියන්නේ එතකොට අපි ආයර තියරි එකට ගිහිල්ලා මේක දකින්න කියන්නේ එතනත් නිකන් සංස්කරණයක් වගේ කියලා මට පොඩි හැඟීමක් ආවා. ඒ ගැන ඔබ වහන්සේගෙන් උපදේශයක් ගන්න කතා.
ඔව්. ඇත්තටම මේ කියන්නේ ඇත්තටම මෙතෙන්දී ඒ කියන්නේ අපි මුල් අවස්ථාවේදී ඔය වගේ අපි ටිකක් අපිත් දඟලන දැන් අපි නිකන් දඟලලානේ ඔය යන්නේ ආපහු. අපි මෙහෙම දැන් අලුත් තත්ත්වයක් පහළ වුණා. ඉතින් දැන් ඒක අපිට දැනුණා. අපි පොඩ්ඩක් දඟලලා ආයෙ ඔන්න ආපස්සට යනවා. යන්නේ වගේ අපි තුලත් යම්කිසි සංස්කරණයක් කරගෙන තමයි මේ සංස්කරණ නොමැති තත්ත්වයට අපි ගියේ. හැබැයි ඔය තත්ත්වේ තමයි එන්න එන්න අඩු වෙන්නේ. ඉතින් ඒකයි දැන් හිතන්න අපි මුලදී අපිට විනාඩි දෙකක් තුනක් ගියා අර පරණ තත්ත්වයට යන්න. ඉතින් ඒ කියන්නේ අපි දැඟලුවා. අපි ටිකක් දැඟලලා යන්තම් හිත ගොඩ දාගත්තා ආපහු පරණ තැනට අරගත්තා. හැබැයි පස්සේ දැන් මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමා වලදී ඇහි පිල්ලක් ගහන සැනකින් ආපහු එතෙන්ට යනවා කියන්නේ. එතෙන්දී අපිට දඟලන්න වෙලාවක් නැහැනේ. නේද? අපි ඒක දිහා දැනුවත් වෙනකොටම ආයේ හිත එතෙන්ට ගිහිල්ලා. එච්චරට දැන් හිත හුරු වෙලා ඒ පරණ නිෂ්කලංක තැනට උපේක්ෂා සහගත තැනට දැන් හිත පුරුදු වෙලා හිත දැන් ඒක තමන්ගේ gedara බවට පත් කරගෙන දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් හිතන්න තමන්ගේ දරුවෙක් ඒ මුල් කාලෙදී ඉතින් යාට කියලා දෙන්න ඕනේ, අවවාද කරන්න ඕනේ, පොඩ්ඩක් තරවටු කරන්න ඕනේ, පාරක් ගහන්න ඕනේ, කොච්චර නම් කියලා දෙන්න ඕනේද යාට හරි වැරද්ද කියලා දෙන්න නේද? එහෙම කියලා දෙමින් යනකොට යාගේ දැන් පොඩ පොඩ යාට තේරෙන්න හැබැයි ඉතින් සමහර ලාට ආයෙත් ගිහිලා කරනවා. පොඩ්ඩක් ඉතින් සැර කරාම දැන් ඔන්න නතර වෙනවා. ආයි අර තරම් ඉතින් පැය ගණන් එයාට කියලා දෙන්න අවශ්‍ය නැහැ. දැන් පොඩ්ඩක් රවල්ලා බැලුවාම එයා නතර වෙනවා. අන්න ඒ වගේ අපේ හිතත් ඔය වගේම තමයි ඉතින්. ඉතින් මුලදී පොඩ්ඩක් ඉතින් එයාට කියලා දෙන්න ඕනේ, තියරි එක මතක් කරලා දෙන්න ඕනේ, අර මේ ඉන්ද්‍රිය භාවනාව මතක් කරලා දෙන්න ඕනේ. ඉතින් උඟාක් වැඩ තියෙනවා. හැබැයි ඉතින් පස්සේ ඌ කරන්න මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රායෝගිකව කියන්නේ. අර සීක පුජ්‍යලයන්ගේ මට්ටමේදී ඉතින් එයා එච්චර දඟලන්නේ නැහැ. මෙච්චරක් දැන් මේ කියලා දෙන්නත් ආයෙත් මේ මිනිස්සයා ආයෙත් මඩවලට පැන්නනේ කියලා අන්න හිතේ ඇති කර ගන්නවලු යම්කිසි නිකන් ලැජ්ජාවක්. ඒ එපමණකින් ආයෙ හිත යනවලු ඒ පරණ තැනට. ඔව්.
ඒ කියන්නේ මට
හැටත් මම ප්‍රායෝගිකව දකින විදිහට දැන් මේ විදිහට මනාපමනාප භාවනා කරන අවස්ථා චිත්තානුපස්සනාවේදී ඉන්නකොට අපි ඒ අරමුණ දැකීමෙන්ම ඒක ආපහු අපේ උපේක්ෂා තත්ත්වයට යනවා.
අන්න හරි. ඔව් ඔව්. දැන් ඒ කියන්නේ දැන් නැත්තම්
සංස්කරණය කර කර ඉන්නවා.
අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. දැන් ඉතින් මේ කියන්නේ මේ ඒ තරම් දේවල් කරන්න ඕමනා කරන්න වෙලාවක් ඇත්තෙත් නැහැ. දැන් ඇහිපිල්ලම් ගහන සැනකදී ඔය තුනයි යවන්න පුළුවන්ද? දැන් ඔන්න පොකට්ටු එකක් උනා හිතේ දැන් ඔය සංකතයි පටිසෝපන්නයි කියලා මතක් කරනකොට ඇහිපිල්ලම් කීයක් ගහලාද අපි නේද? ඒ නිසා දැන් තියරි එකක් වශයෙන් දැන් මුලදී චිත්තානුපසනාව පඩන යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ ක්‍රම සහ විදි කියලා දීලා තියෙනවා. තියා මුලදී ඒ ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. එතනින් තමයි එයා හිත පුළුවන් තරම් පණ ගන්නවා නැත්නම් හිතට ඒ දැනුම ලබලා දෙන්නේ. ඊට පස්සේ තින් අවශ්‍ය නැහැ දැන් හිත දන්නවා. හිත දන්නවා තමන් වැරදි වැඩක් කළේ කියලා මේ වැරදි තැනකට ඇවිල්ලා. ඒක තමයි අර දැන් ආයි සතිය මතක් කරලා දෙන්නේ. ඉතින් තංගල එයා ආපහු පරණ තැනට යනවා.
බොහොම
පැහැදිලි. හොඳයි. සෙද නිර්වාණ අවබෝධින් ලැබෙවා.
දෙවන්සන්න. ඊළඟ කහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේකින් අද දෝදන පරිදි ආනාපානසතිය වඩන විට සංසුන් විනා වේදනා සංඥා සංකාර සියල්ලම සමන්විතපත් වෙලා ජීන්න විට නැවත සංඥාවක් පහළ වුනේ ඒ හිත අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දකින විට සිත තව තව තීව්‍රව වැඩිලා සිතට කිසිම සංඥාවක් නොදැනි සිත උපේක්ෂාවට පත්වීමද මේ උපේක්ෂාව කියලා හඳුන්වන්නේ. එසේ වුණාම ටික මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියේ දුටු ඒ අවස්ථා තණ්හාව නැති වෙලා නැවත භවයක් සෑදීමට අවස්ථාවක් නැති වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? අර උපේක්ෂා අවස්ථාවේදී
ඕකේ තමයි තින් විස්තර කරන්න වෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඇත්තටම මේ භවනාව ගැන විස්තර කරන මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍යයෙන් විපස්සනාවක් වඩන යෝගාවචරයෙක්ගේ මට්ටමේ ඉඳගෙන රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටම දක්වා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔය අතරමඟ අද්දකීම් රසක් තියෙනවා නේ තින් ඒ තැනත්තාට. එයා පටන් ගත්තේ සාමාන්‍ය පෘථග්ජන යෝගාවචරයක් වශයෙන්. එයා තමයි අර විදිහට චිත්තානුපස්සනාව වඩ වඩා හිටියේ. ඊට පස්සේ ආ තමයි ඉතින් සේක පුජ්‍යලයෙන් බවට පත් වුනේ. ඊට පස්සේ ආ ඒ අනිත් සේක පුජ්‍යලයන්ගේ මට්ටම එයා භාවිතා කරනවා. ඊට පස්සේ කාලයක් එහෙම කළා. ඊට පස්සේ තමයි එහෙම නැති රහත් වෙන්නේ කියලා තමයි හිතන්න වෙන්නේ.
උපේක්ෂාවට පත් වෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට අනාගාමි තත්ත්වයට පත් වෙලා තමයි අදීම වෙන්නේ මනේ සතර ඵලයට පැමිණිලානේ උපේක්ෂාවට පත් වෙන්නේ.
ආ නෑ එහෙම කියන්න බෑ.
රහතන පළමුව.
ඔව් රහතන රහත් වෙන්න නෙමෙයි දැන් ඔය මේ සෝවාන් වෙන්නත් පළමුව.
ආ
ඒ කියන්නේ උපේක්ෂාව කියන එක ඒ කියන්නේ මේ දැන් අපි කිව්වොත් මේ රෝවන් වෙලාය මේ උපේක්ෂාව වෙන්නේ කියලා එතකොට නිකන් උපේක්ෂාවට ඊට අපි උඟාක් එහා තැනක් දුන්නා. ඊට වඩා ඉන් මෙහා තියෙන තැනක් වශයෙන් තමයි උපේක්ෂාව තේරුම් ගන්න වෙන්නේ.
ඡාන්ස්.
ඒ කියන්නේ උපේක්ෂාව ඇවිල්ලා අරමුණු වල ග්‍රහණයෙන් හිත මිදුණ අවස්ථාව. අරමුණු වල බැහැ ගන්න නැතුව අරමුණු අභිනන්දනය කරන්නේ නැතුව අරමුණු උපාදාන කරන්නේ නැතුව අරමුණු වලින් නිදහස් වෙච්ච අවස්ථාව තමයි මේ උපේක්ෂාව. නේද? ඉතින් ඒ උපේක්ෂාව පවත්වමින් ඊට පස්සේ කැලස් හඳුනා ගනිමින් යන ගමනකදී තමයි එමනම් ඒ තැනත්තා සෝවාන් මාර්ග ඵලයකට පත් වෙලා
තියෙන්නේ. හොඳටම
තේරුම් ගන්න. හොඳයි අපිට ඊළඟ අවස්ථාව ඉන්ද්‍රා වික්‍රමසිංහට දෙන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මේ ස්වාමීන් වහන්සේ මම ගේවර අර පැහැදිලි කර ගැනීමට අර අනිසිත ස්වභාවය පිළිබඳ අත්දැකීමක් ඉදිරිපත් කළේ. අද මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ස්වාමීන් වහන්සේ මට ඉදිරිපත් කරන්නේ දැන් මේ මට පහුගිය කාලේ පුරාවටම අර ධාතු තුන දැන ගැනීම හිසේ වැඩිපුරම හිසේ තමයි දැන ගැනීම තිබුණේ. ඒක මේ ඉතාම ගොඩ වෙලාවට දැන ගන්නවා. ඒ කියන්නේ ඒක නොනවත්වාම වගේ තියෙනවා තද්ද මේ තද්ද විදියට තියෙනවා. ඊට පස්සේ සිවුම් වෙලා දැන ගැනීම තිබුණා. කාලයක්ම සිවුම් විදියට දැන ගැනීම තිබුණා. වැඩිපුරම හිසේ තමයි දැනගන්නේ. පසු අත්වල එහෙම ශරීරයේ දැනගැනීම් ඒවා ටිකක් අඩුවෙන් තමයි දැනගන්නේ. එහෙම තමයි අත්දැකීම් තිබුණේ ස්වාමීන් වහන්ස. දැන් ඒක අර හරීම කලාතුරකින් තමයි ස්වාමීන් වහන්ස ඒ ස්වභාවයක් දැනගන්නේ. හිසේ ඉතාමත්ම සියුම් විදියට දැන් අද උදාහරණයට ගත්තොත් ස්වාමීන් වහන්ස අද කරපු සක්මන් භාවනාව තුළ එකම වතාවක් තමයි හිසේ සියුම් විදියට දැනගැනීම දැනගත්තේ. පරයන්ක භාවනාව තුළ එහෙමයි අතේ අර චංචල කම්පන වගේ ගතියක් දැනගත්තා. එහෙම තමයි ස්වාමීන් වහන්ස අර ඒක අර ගොඩාක්ම අඩු වෙලා ගිය එක පිළිබඳව තමයි ස්වාමීන් වහන්ස මට
ප්‍රශ්නයක්ද?
එහෙමයි
නෑ, ඉතින් ඕක තමයි වෙන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන දහමේ ඔවා බලන්න ඔවා නැති වෙමි ෂේවි යන එක තමයි වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ආනාපාන සති සූත්‍රය ගත්තොත් ආනාපාන සති සූත්‍රයේදී හුස්ම රටල්ලට මොකද වෙන්නේ? අපි හුස්ම රටල්ල දිහා බලබල ගියා. ඒක සංසිඳුණා. පස්සම් භයං කාය සංඛාරං අසසිසාමිත සික්කති කියලා ඔන්න ඒ මට්ටමට එනකොට හුස්ම රටල්ල සම්පූර්ණයෙන් සංසිඳිලා. ඔන්න ඊට පස්සේ වේදනා දිහා බලනවා. පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියලා ඉතින් ඒව දිහා බලනවා. දැන් විවිධාකාර වේදනා ස්වභාවයන් පහළ වෙනවා. ඒ දිහා බලබලා ඉඳද්දි මොකද ඒවට වෙන්නේ? ඒවත් ඔන්න ඊට පස්සේ සංසිඳිනවා. පස්සම් භයං චිත්ත සංඛාරං අසසිසාමිති සං මේ කියලා ඔන්න ඒ ටිකත් සංසිඳිලා. එතකොට මේ බලන්න දේවල් සංසිඳන එක කියන එක භවනාවේ ඉදිරි ගමනක්. ඒ නිසා ඒකෙන් සැක කරගන්න දෙයක් නැහැ. කලින් මේවා බොහොම බහුලව පහළ වුණා. අපි ඒව ගැන හොඳට සතිමත් වුණා. ඒවයේ ක්‍රියාකාරීත්වය හඳුනාගත්තා. ඒවයේ ලක්ෂණ තේරුම් ගත්තා. එහෙම තේරුම් ගනිමින් යනකොට ඒවා ෂේවිවි යනවා. ඒකේ වරදක් නැහැ.
එයි ස්වාමීන් වහන්සේ, වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි.
වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව අයිරින් මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය වගේ පුද්ගලික ප්‍රශ්නයක් වගේ සෝනන්ද සිහිය වඩනකොට සතියින් ඉන්නකොට යම් කිසි අවස්ථාවක තීරණයක් ගන්න වෙනකොට දෙපැත්තකට උත්තර තියෙනවා නම් එතකොට මම ගොඩක් කලකට මගේ හෘද සාක්ෂියට අනුව මම තීරණය ගන්නවා කොයි පැත්තට යනවද කියලා. එතකොට සෝනන්ස හෘද සාක්ෂියයි සතියයි අතර සම්බන්ධය මට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක්
දැන් එතකොට මම පොඩ්ඩක් කල්පනා කරන්න මොකක්ද තීර සමීකරණය කියලා. මේ හද සාක්ෂියයි සතියයි දැන් උතන ඇත්තරම හද සාක්ෂිය කියනවට වඩා ඉතින් දැන් සතිය දිනු කරන්න දිනු කරන්න අපිට අර ආවේගශීලී වෙන්නේ නැතිව අපේ තියෙන මේ කියන්නේ අගතියකට යන්නේ නැතිව අපිට යම් සංසිද්ධියක් දිහා පැත්තකින් ඉඳලා බලන්න පුළුවන් ගතිය තමයි වර්ධනය වෙන්නේ. අපි ඒකට දායක වෙන්නෙත් නැහැ. අපි ඒකට ගිහිලා මැදිහත් වෙන්නෙත් නැහැ. අපි ඒකේ සහභාගීකරුවෙක් වෙන්නේ නැහැ. අපි හුදෙක් පැත්තකට ඉඳලා ඒ සංසිද්ධිය දිහා බලන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකොට තමයි මේ සංසිද්ධිය ගැන නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් හිතන දැන් අපි තුන් මෙහෙම දෙයක්. ඔන්න අපේ දරුවෙක් ගිහිල්ලා වෙන දරුවෙක් එක්ක ඔන්න රණ්ඩුවක් කරගෙන. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා හොඳ කරගෙන අර අනිත් දරුවට වරද බටවන්න ඉඩ තියෙනවා. මොකද මේ තමන්ගේ දරුවානේ, තමන්ගේ දරුවට රුචියක් තියෙනවා, එයාට කැමැත්තක් තියෙනවා. ඉතින් තීරණය ගන්න හැමතිස්සෙම තමන්ගේ දරුවා බේරලා ඒ අනුන්ගේ දරුවා වරද බටවල. ඉතින් ඔහොම දැන් අනන්ත තියෙනවා ස්කෝල් එක හැම රණ්ඩුවක් ඇති වුණොත්. ඉතින් ඔහොම තමයි වෙන්නේ. නමුත් සතියක් දිනු කරන කෙනා එහෙම නෙමෙයි. එයාට තේරෙනවා එයා බලන්න මේ සිද්ධිය දියා. තමන්ගේ දරුවාය අනුන්ගේ දරුවාය කියන එක පැත්තකින් තියලා එයා බලන්න මේ සිද්ධිය දියා. එයාට දැන් අපක්ෂපාතීව බලන්න පුළුවන් ගතියක්, මධ්‍යස්ථව බලන්න පුළුවන් ගතියක්, හැඟුම් බලව බලනවා වෙනුවට මේක දිහා බොහොම නිවැරදිව බලන්න පුළුවන් ගතියක් ඔන්න එයාගේ හිතේ ඇති වෙලා. ඉතින් එතකොට තමයි එයාට නිවැරදි තීරණයක් දෙන්න පුළුවන් ගතිය ඇති වෙන්නේ. ඒ නිසා සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි කතා කරන ඔන්න ඔය නිවැරදි තීරණ ගැනීමේ කුසලතාවය දිනු වෙනවා කියලා. මොකද එතෙන්දී අපි ආවේගශීලී වෙන්නේ නැහැ, හැඟුම් බර වෙන්නේ නැහැ. ඒ වගේම අර සිද්ධිය ඇතුලේ ගිහිල්ලා හිර වෙලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට සිද්ධියෙන් පරිබාහිරව විවිධ දෘෂ්ටි කෝණවලින් මේ සිද්ධිය දිහා බලන්න පුළුවන් කුසලතාවයක් යාගේ හිතේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා එහෙම තමයි එතෙන්දී ඒ නිසා මෙතෙන්දී මට උත්තරයක් දෙන්න වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී මෑණියොත් හැඟුම් බර වෙලා හදවතින් තීරණයක් ගන්නවද, බුද්ධිමත් වෙලා තීරණයක් ගන්නවද කියන එක තමයි මෙතෙන්දී බලන්න වෙන්නේ. දෙපැත්තක් තියෙනවා. ප්‍රඥාවන්තව තීරණය ගන්නවද, නැත්නම් හැඟුම් බරව තීරණයක් ගන්නවද?
නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මට අවශ්‍ය කරුණු ස්වාමීන් වහන්සේගේ උත්තරෙන් පැහැදිලි වුණා. දරුවන් සර්ණයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඇඩ්නස් ඉදිරිපත් කරන්න පුළුවන්.
අන්මියුට් කරන්න පුළුවන් දැන් ඔබගේ මයික් එක.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔව් කතා කරා.
මට තියෙන ස්වාමීන් වහන්සේ භාවනාව මේ පොඩි ගැටලුවක්. මම සක්මන් භාවනාව කරලා පරයන් භාවනාව වාඩි වුණාම උද්දාම එක්මනින් අර කුස්මරල් සිලුම් වෙනවා. ඒ සිලුම් වෙච්ච අවස්ථාවේදී මට එකපාරටම කුස්මරල් දැනෙන්නේ නාසියත් උතුලත් අතර ප්‍රදේශයේද. ඒ දැනෙච්ච ගමන්ම තද රස්නයක් පිළිබැටීමක් වගේ දැනෙනවා. එතන ඊට පස්සේ කොහොමද මම ඒක සමහරක් දවස්වලට මම ඒක දිහා බලාගෙන ඉඳලා බලාගෙන ඉන්නකොට යටපත් වෙන මට. එහෙම නැත්නම් ඒක නොතකා හුස්මරල් දිහා බලන් ඉන්නකොට తాවකාලික කොටයක් යටපත් කර යනවා. ඒක ඉතින් පාරයක භාවනාව කරගෙන යන කාලේ අතරතුරදීම මට ඒක දැනෙනවා නොදැනම වගේ තියෙනවා. මට තියෙන ප්‍රශ්නය මම ඔය අතරදී හොඳටම සිද්ධුම් වෙලා ආනාපාන ප්‍රතිපත්තිලා ඉස්තනට ඇවිල්ලා මම අරමුණක් ආනාපාන අරමුණක් දිහා බලාගෙන ඉන්නවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ප්‍රශ්නේ දැන් මම මට ඒ දැනීම මේ උපතුලට ප්‍රශ්නේ දැනීම දවසේ අනිත් වැඩ කටයුතුදී මට දැනෙනවා. ඒ කියන්නේ මොනව හරි සිහියෙන් කරන්න කල්පනා කරනකොටම ගෙදරදොර වැඩ කරනකොට මම සතිය පිළිතර කරන්න බලනකොටම ඉස්සර වෙන්නේ අර නාස්කම් ප්‍රශ්නේ. බණ අහනකොටත් ධර්ම සාකච්ඡා වලට සහභාගී වෙනකොටත් මට ඉස්සෙල්ලම ඒක තමයි දැනෙන්නේ. මම දැනගන්නක් බජේ ස්වාමීන් වහන්සේගෙන් ඇයි එහෙම ඒකට මම මොකද කරන්න ඕනේ මොකක්ද තියෙනවද
කියලා. නෑ ඉතින් ඕක ඒ කියන්නේ ඔය දැනීම කොහොමද තියෙනවද? දැන් ඒක දැනීම කලිනුත් තිබිලා තියෙනවා. නමුත් ඒක අපිට දැනුන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ වෙන්නේ අපේ හිත බොහොම රළුයි, විවිධ අරමුණු වල දුවනවා. ඒ නිසා අපිට ඔය වගේ සියුම් දැනීමක් ප්‍රකට කරගන්න තරම් හැකියාවක් තිබුණ නැහැ. නමුත් දැන් ආනාපාන සතියක් වඩන්න පටන් ගත්ත නිසා හිතේ ඒ බඳු ඒකාග්‍රතාවයක් දිනුලා තියෙනවා, සතිමත් බවක් දිනුලා තියෙනවා. ඒ සියුම් අරමුණක් සියුම්ව දැකගැනීමේ කුසලතාවයක් සම්පජඤ්ඤයක් දිනුලා තියෙනවා. ඒ නිසා දැන් අපිට එකම ඉරියව්වක නොහිටියත් මේ අනිකුත් දැනීම් දැනෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ධාතු මනසිකාරයක් වඩන්න විශේෂ ඉරියව්වක් අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් ආනාපාන සතියේදී එහෙමනම් කියනවා පල්ලංඝං ආපුචිත්තා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා මේ එහෙම ඉරියව්ව ගැන කියනවා. නමුත් ධාතු මනසිකාරය ගැන එහෙම මේ ඉරියව්වක් නැහැ. ඕනම අවස්ථාවක ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ඒ නිසා අපිටම දැන් අපි මාක්කාරී වැඩ කටයුත්තක නිරත වෙලා ඉඳද්දි මේක දැනෙනවා නම් අපිට අවශ්‍ය නම් ඒක අරමුණක් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි අපිට ඒක බාධාවක් නම් මේ කරන වැඩේට අවධානය යොමු කරන්න අවශ්‍ය නම් ඒ කරන වැඩේට අවධානය යොමු කරලා ඒ කටයුත්ත කරන්නත් පුළුවන්. ඒ නිසා මේක කරදරයක් කරගන්නවා වෙනුවට ආශිර්වාදයක් කරගන්නයි තියෙන්නේ. එකක් තෝරගන්න. හැබැයි මේ කියන්නේ අවශ්‍ය නම් විතරක් අරගෙන හිත විසිරිච්ච වෙලාවක ආපහු හිත තැම්පත් කර ගැනීම සඳහා වගේ දෙයකට අරක පාවිච්චි කරන්න. නැත්නම් ඒ කරන වැඩේට හොඳට අවධානය යොමු කළා, එතන දැනෙන දැනීම වලට අවධානය යොමු කළා කිරීම තුලත් සතිමත් බවක් සම්පජඤ්ඤයක් දිනු වෙනවා. වැඩෙත් හොඳට කෙරෙනවා. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි පින්වත්නි, එහෙනම් අදත් අපි පැය දෙකකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ සහභාගී වෙලා තිනවා. එමනම් අපි මේ තුලින් රැස් කරගත්ත ආශිර්වාදමු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දෙල්ලබීනේ මයා ලද්දං පසිතු මන්දි තුම් වරං. ශාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.